pada aquí pegue aquí en
el... Alegro que pueda participar de algún
día. No, lo que participa de morning. තනදි වැඩි හිටියන්ට ගරු කිරීම ආදී ගැනද කියලා කියන්නේ කියලා වගේ මතකයක් තියෙන පොඩ්ඩක් මම බලලා කියන්නම්. භාෂාවතරණය පොතින් පටන් ගමු නේද? අරිය චිත්තයක් මත නේනේ. සුගතා බෙහෙත් ගේන්න ගියා මම බෙහෙත් කකුලට
බෙහෙත් නෑ කියන්නේ
නෑ වඩි
තාපුණේදී
කියලා පාඩු ටිකකුත් හදා ගන්න තියෙනවා මේක ටයිප් කරන්න විදියක් මම හිතන්නේ නැහැ. මේ විදියට දාන්න හැටි ගැතරම් කරන්න තියෙන පාළි ඒ දීපු සම්මාන්තරි මම දාන්න හැදුවා නම් හරි. මේක ටයිප් කරද්දි ඉතින් අර කියවගෙන යද්දි තෝ කෙච්චර හු වෙන්නේ නැහැ. මේකේ තෝටක ආයි තියෙනව වැරද්ද 10 වෙනි වාක්‍යය. ඒක සක්කරාහි කියලා තමයි පරණ පොතේ තියෙන්නේ. සක්කරාහි.
සක්කරාය.
ඒක යයන්න හී කරගත්ත නම් හරි. මුල් පොතේ තියෙන එහෙම.
සක්කරාහි
කියතව. අපව 13 වෙනි එකේ ශාකා කියලා තියෙනවානේ. ඉතින් ওই ෂයම් පාලි භාෂාවේ නේ. තාලුජ ෂයම්. ඒක ඔව් ඒක දන්තජ ෂයම් නක් කරගන්න. 13 වෙනි එකේ අගසම එහෙම.
ගොඩසයනේ
පාලි දැන්. ඒ ටික තමයි අර විශේෂයෙන් මේ අර සබ්බින් කියන තැන් වල ඒවා වෙනස් වෙලා තිබුණා ඒවා නම් හදා ගන්න පුළුවන්. ඒකත් හදලා තියෙනවා. ඒක හරි ඉච්චර කියවන්න අපහසු නැති නිසා මම කිව්වේ නේ. මේ මංජුසා කියන එකෙත් එතන ඤ අකුරත් එක්ක තමයි ලියලා තියෙන්නේ මේ මේ රීතියත් මතක තියාගන්න එක වටිනවා.
ක වර්ණය තියෙනවානේ. එහෙනම් මේ අකුරු ටිකකට මේ අකුරකට කලින් බිංදුවක් තියෙන අවස්ථාවක් වුණා. ඒක පාළියේ කියන්නේ මේ විදිහට නෙවෙයි. මේ වර්ගයේ අන්තිම වර්ගාන්තය කියනවා. ඒකේ හල් අකුර අරගෙන තමයි කියන්නේ. මහත්තාන කයන් නෙන්නේ. ඒ වගේම ඉතිරි වර්ග තියෙනවනේ. හේ වර්ගයි. චච්ච ජජ්ජ ඤ ඒ දෙකේ අන්තිම අකුර ඤනේ. ඒකට මේ අකුරකට කලින් බිඳුවක් තිබුණොත් ඒ වෙනුවට
ඥායම් වෙනවා. ඔයක මේ වර්ග ඔක්කොටම සම්බන්ධයි. වර්ග අකුරු වර්ග අකුරු 25ක් තියෙනවනේ වර්ග කියලා. ඒ 25ටම ඒ රීති අදාළයි ඒ වර්ග අකුරකට මුලින් බිඳුවක් තිබුණොත් ඒ බිඳුව වෙනුවට ඒ වර්ගයේ අන්තිම අකුර ආදේශ වෙනවා. එතකොට ඒ නිසා තමයි මෙතන මංජුසා කියලා තියෙද්දි ජයන්නක් ජයන්නට කලින් බිඳුව තියෙනවා. එතකොට ජයන්න තියෙන්නේ ච වර්ගයේ. චච්ඡ ජජ්ජ ඤ. එතකොට ඒකේ අන්තිම ඤ. ඒකේ හල් අකුර බිඳුව වෙනුවට ගන්න ඕනේ. එතකොට මේ පාලි පොත්වල තියෙන්නේ ওই විදිහටමයි ඈ. එතකොට දැන් සංසාර කියලා ලියද්දි වෙන ආදේශයක් වෙනවද බිඳුවට? සංසාර. ඇයි? ඇයි වෙන්නේ නැත්තේ? සයන්න කියන්නේ වර්ග අකුරක් නෙවෙයි කියන්න ඕනේ. එතකොට සංවර වයන්න කියන්නේ වර්ග අකුරක් නෙවෙයි. ඒ තැන්වල වෙන්නේ නැහැ. සංයත වර්ග අන්ත අන්ත කියන්නේ කෙලවර කියන එකනේ. වර්ගයේ කෙලවර තියෙන අකුර වර්ග අන්ත වර්ගාන්තය. එතකොට ඉතිරි වර්ගවලටත් ওই රීතිය හැම බලපානවා කියන මත තියාගත්තම හරි. සංකරයි කියලා කියන්නේ පාලි භාෂාවෙන් නම් ওই සංකර වෙනවා කියන වචනේ යෙදෙනවා. එකින් එක මිශ්‍ර වෙනවා කියන අර්ථයෙන් සීමා සංකර වෙනවා. ඒ කියන්නේ සුදුසු ආකාරයට පවතින්නේ නැතුව නොසුදුසු ආකාරයටපත් වෙනවා. සීමාවක් සංකර වෙනවා කියලා කියන්නේ එතකොට කෝප ඒකේ කරන විනී කර්ම ආදී අසිද්ධ වෙනවා. මිශ්‍ර වීම. කෝපය කියන්නේ කෝපය අසිද්ධ වෙනවා කියන අර්ථය. සිද්ධ වෙන්නේ නැහැ. විනය කර්මයක් කෝපය වෙනවා කියන්නේ සිද්ධ වෙන්නේ.
හරි. එනොත් ඒකේ නෝ
ඒ වගේ අර්ථයක් තමයි. නසුදුසුයි කියනවා. හරි. අපි නම් අභ්‍යාසි බලන් යම් නේද? නැත්තම් වෙලා යනවා. කියන පිළිවෙලටම නැතුව මාරු කරලා අහන්නම් කියනවා. නේද? සන
අබැට්
පටන් ගන්න. හරි. හරි චිත්තයස් මගින් පටන් ගමු. මොන දෙවෙනි එක. 13.
සාලාය කඤ්ඤා කඤ්ඤා නං ඕදන පචාහි තෝ පඨම එක වචන
හරි
සාලාය
අපු බලන්න නැතුව හිතලා කියන වාක්‍ය ගලපලා ඔයි යයන්න විභක්ති ගොඩක එනවා කියලා මම කිව්වා කීපයකම එනවා
සාලා මේක නම් මේ වණිතාවක් ඒ
ඔව්
සාලාය
වණිතාය වණිතාය කිව්වත් එහෙම නැත්නම් මෙතන නම් සාලායන් කිව්වත් අර්ථය හරි. එහෙම අර්ථ ගන්න පුළුවන්.
සත්තමි.
හා.
ඒකද?
හා.
සාලාය
කියන්නේ තා ඒ ශාලා. ඉතින් පාලි වචනේ සිංහල
සාලාවෙහි.
හා.
තෝ සාලාවෙහි කඤ්ඤානම් කඤ්ඤානම් නත්තු වගේ
කඤ්ඤා ශබ්දය වණිතා වගේ තමයි.
එහෙනම් මේක මේ ශබ්ද මෙයාගේ චත්ති බහුවචන.
ඔක චතුත්ති.
චතුත්ති. ආ ඕදන දෙන එක චතුත්ති බහුවචන. ඕදන ද්විතීය ඒක වචන. පචාහි ක්‍රියා.
හා.
તો ශාලාවේ කන්‍යාවට බත්
බහුවචන
කන්‍යාවන්ට කන් ඔව් කන්‍යාවන්ට බත් පචාහිති පචාහි
දැන් විදි ක්‍රියා මධ්‍යම පුරුෂ ඒකවචන පච පචාහි
පච තිබ්බත්
එචරයි දෙකම එකයි
පිසව
පිසව පිසව
පිසව
පිසව පිසින්න කියලා අන කිරීමක් මේ පිසව හරි තේජානන්ද ස්ම 10 වෙනි එක සද්දි මදි පහරින්සු ගෝධා කියන්නේ ගොයා ගොයාට කියන් අක්කර කියන්නේ ගල් කැට වෙලින් ගල් කැට නෙමෙයි ගල් කැට වෙලින් කියලා එක විභක්තිය කියන්න ඕන හරියට හකුරු වලින් එහෙම නෙමෙයි මෙතන ගල් තියෙන්නේ ගැසුවා ඈ ගැසුවා හරි මදි ටිකක් ඈ එකවර කියන්න ඕන ගෝධා කියලා කියන්නේ ගොයාට තල ගොයා තලගොයා කියලයි මම දන්නේ මම පොඩ්ඩක් බලන්නම් ඒක කබර කාට වෙන එක කියනවාද කියලා හරි කියමු කිවනම් 15 අබවද බහුවචනි
තබව්
හා එතකොට මේක පෙට්ටිය ඇතුලේ කියලා කියන්නේ අපි කිව්වට පෙට්ටියේ ඇතුලේ කියලායි අපි මෙතනදි කියන්න ඕන මොකද පෙට්ටියේ ඇතුලේ පෙට්ටිය ඇතුලේ කියලා තමයි පදේ සිංහලෙන් හැදෙන්නේ ඒ වුණාට ඒක සමාස පදයක් සිංහල වචනයක් තේරුණාද අර දැන් මේ තාම සමාස කරලා නැති නිසා අපි මේක ඒ විදිහට කියන්න ඕන පෙට්ටියේ ඇතුලේ කියන එකයි අර්ථය ඈ හරි පෙට්ටියේහි ඇතුලේ නෙමෙයි පෙට්ටියේ ඇතුලේ චට්ටි පදයක් තියෙන්නේ මෙතන ඈ ඔව් කතරු අපි හිතලා ගන්න ඕන මොකද්ද කතරු එන්න ඕන හා තුන්නේ කියලා එන්න ඕනේ අධ්‍යාහාරයෙන් ගන්නවා කියලා කියන්නේ කතරු පදේ එහෙම ගොඩාක් අපිට ගන්න වෙනවා දැන් ওই ගාථාවල එහෙම මම සමහර වෙවර දෙන්නේ අහං කියලා එහෙම ගාථා කියද්දි ඒ තැන්වලදී අපි ක්‍රියාපදේ තිබුණාට එතකොට ඒ ඊට අදාළව උක්ත පදේ අධ්‍යාහාරයෙන් ගන්න ඕනේ හරි ඊළඟට රතනානන්ද ආයස්ම පළවෙනි එක කියමු බලන්න විභක්තිය නාවාහි මොහොදිද හොඳට බලන්න නැවකිනුත් නෙවෙයි නැවකින් කිව්වොත් ඒක වචනයි මෙතන තියෙන්නේ නාවාහි එතකොට විභක්තිය නැවුවලින් කියද්දි දොතියද? කරණ මේක ඈ. කරණ නැව කරණ කොටගෙන දැන් නැව උපකාර කරගෙන තමයි යන්නේ. එහෙමනම් නැව කියන පදේ කරණ විභක්ති. කරණ බහුවචනයි. නැවුවලින් දැන් කියන්න තියේදි අපිට ඒක කියාගන්න පුළුවන් වෙන්න ඕන. කී කියන ප්‍රත්‍ය තියෙන්නේ එක්කෝ පංචමී නැත්තම් තතියාවේ එහෙම නැත්තම් කරණවල. ඒ ටිකෙන් එක එකනේ නේද? ගංගාසු විභක්තිය. ගංගා කියන්නේ ගඟට නේ ඉතින් සිංහලේ වචනම තමයි. සප්තමී බහුවචන. දැන් සු ප්‍රත්‍ය තියෙන්නේ ඒ ප්‍රත්‍යයට ඉස්සල්ලාම කටපාඩම් කරගන්න. විභක්ති ප්‍රත්‍ය ටික. තේරුණාද? මූලික ප්‍රත්‍ය ටික. සී යෝ අං යෝ නාහි සනං ස්මාහි සනං ස්මින් සු. නේද? ඒ ටික මෙයා කරගත්තම ලේසි පදයක් දැක්කම මේක මොකද්ද කියලා දල වශයෙන් අර්ථය දැනගන්න. එතකොට ගංගාසු කියන්නේ ගංගාවල් හි. පැහැදිලිනේ? සත්තමී බහුවචනයි. ගච්ඡanti මොකද්ද? යති. හරි. හරි මොනේ? කමන්නේ පිළිවිරටම අපි කියන්නේ මේ ඉති. 19. එහෙනම් කියමු.
යතාමම බරියා කතෙත්ති තථා ආදිත්තා.
හා.
යම්සේ මගේ බරියා
බරියා කියලා කියන්නේ සිංහල.
හා. කියයි කියයිද වගේ
කියන්නේද?
කියන්නේ.
එතකොට එතනක වාක්‍ය දෙකක් ඔය යතා තථා යාව තාව ඒ වගේ පද වාක්‍ය සම්බන්ධ කරන්න යොදනවා. එතකොට අපි වාක්‍ය ඉවර නැති වුණාට කෙලවරෙන් නැති නිසා කෙලවරෙන් දයන්නක් දානවා. තේරුණාද? කියන්නේද? ඒ විදිහට දයන්නක් දාලා තමයි අපි අර්ථ කියන්නේ සිංහලෙන්. ඒවා මතක තියාගන්න ඕන කාරණා.
තථා එසේ මම බාසිකාන්
එසේ මම කියන්නෙමි. හරි. කෙටීම තේරුම මගේ බිරිඳ කියන විදිහට මම කියනවා කිසිම කෙනෙක්. හරි. ඔන්න යතහ තථා කියන පද එදා අපි කතා කළා. ඒවා ආකාරය ආකාරාර්ථයේ නිපාත කියලා මම කිව්වා. ඒ පද හැදෙන විදිහනේ. තා කියන ආකාරය හඟවන ප්‍රත්‍ය එකතු වෙලා යත කියන සර්වනාම පදවලට එහෙමයි හැදිලා තියෙන්නේ. ය කියලා කියන්නේ යම් කියන එක, තා කියන්නේ ආකාර කියන එක. එතකොට යතහ යම් ආකාරයකින්. හරි. ඊළඟට තුන්වෙනි එක. තචේක ඉස්සරලා කියවෙන්නේ නිපාතයක්. මේ පැත්තේ ඇති අනිත් පැත්තේ අමතකන. ඒකෙම අනිත් පිටුවේ මෙහා පැත්තේ තියෙන ඒ අභ්‍යාසී දින තැනම අනිත් පැත්තේ තියෙන. එතන නේද?
හා.
ඔබ නේ. තුම්හි. මධ්‍යම පුරුෂ බහුවචන. තෙපි. තෙපි. ඔතනදී අපි අර්ථ කියන්න ඕන. ওই සචේ කියන පදයක් තිබුණොත් නම් කියලා කොටසක් කෙලවරට දාලා කියන්න ඕන. ඒ මුල් වාක්‍යයේ අගට නම් කියන කොටසක් අපි දාන්න ඕන. අලුතෙන් එකතු කරන්න ඕනේ සචේ කියන පදේම අර්ථය ඒ අර්ථය එනවා. ඉඳින් තෙපි නහන්නාහු නම් නහන්නාහු නම්. පැහැදිලි නේ? ඒ විදිහටයි අර්ථ කියන්න ඕනේ. එතකොට ඒ නම් කියන එක අපි දාලා කියන්න ඕන. අහම් අපි අහම්පි කියලා අතරම මෙතන මේ දාලා තියෙනවා. දැන් මේක සංදි පාඩමේදී තමයි ওই පදේ හැදෙන විදිය කියන්නේ. දැන් කලින් ඒ නිසා තමයි කිව්වේ අපි කියන පදේදී බොහෝ විටම අයන්න ලොප් වෙලා p විතරක් එකතු වෙනවා ඉතිරි වෙනවා කියලා කලින් කිව්වනේ. ඒ නිසා තමයි මේක දාලා තියෙන්නේ. නැත්නම් මේක සංදියක් මෙතන අයන්න ලොප් වෙලා තියෙන්නේ. තේරුණාද? එතකොට මේ හැදෙන විදිය අපි පස්සේ කතා කරමු. බින්දුවට අල්මයන්ක් එකතු වෙලා ඊට පස්සේ අහං කියන පදේ බින්දුවට අල්මයන්ක් ඇවිල්ලා පිටිපස්සෙන් තියෙන ඕමනි පද දෙක මේක අල්මයන්ක් වෙලා මේක ලොප් වෙලා තියෙනවා. ඒව හැදෙන විදිහ අපි පස්සේ කතා කරමු. එතකොට අහං අපි කියන එකේ තේරුම මමද කියන එකයි ඈ. අපි එකේ තේරුම ද කියන එක. අහං අපි මමත් මමද මමත් කියලා කියමුකෝ මමත්. නහා ඉස්සාමි. නහන් නෙමි. හරි. මේ නිපාත එහෙම ටිකක් බලලා තියන්න. හරි. මොනවා ඉතින් මෙහෙම කළොත් කියන වගේ අර්ථයෙන් ඒකට ඉතින් කියන් තියෙන්නේ සිංහලෙන් ඉතින් තේරුම ඉඳින් කොහොමද ඉතින් විස්තර කරන්නේ නේද ඉතින් මෙහෙම ඈ ඔව් ඉතින් කියන අපි කියන එක ඒ අර්ථයෙන්ම තමයි ඉතින් ඔබ වහන්සේ වඩිනවා නම් ඉතින් මාත් එන්නම් කියලා කියන්නේ නේද ඔබ වහන්සේ වඩිනවා නම් ඉතින් මාත් එන්නම් අන්න ඒ අර්ථය විසිවෙනි එක
දා කන්‍යාය නාසාය සක්කරං කිති දැරිය දැරිය කන්‍යාය කන්‍යාවගේ නාසාය නාසය සක්කරං කල් කැටයක් දැම්මාය
ඒක දාලා තියෙනවා තේරුමක් නේද පස්වෙනි එක
නාමය දුක්ඛිනු සේනායු තත්ත ජනතු
ලංකා විහි කියලා ගන්නවට වඩා ඔකේ අර්ථය හොඳ චට්ටි අර්ථය ඈ ලංකාවේ
රජවරුන්ගේද
සේනාවන් කියන්නේ එහි හරි ජයතු කියලා කියන්නේ
ජය ගනි
ඔව් එතකොට මේක කොහොමද කියන්න ඕන මේක ආශිර්වාද ක්‍රියාවක් ජය ගනිත්වා දිනත්වා කියන එකයි හරි ටිකක් ඒ දැන් පද වෙන්කරණේ වහෙම ටිකක් බලාගෙන යන දැන් මම හැම එකම එකකින් එක අහන්නේ නැහැ විභක්තිහිමත් ටිකක් බලලා හුරු කරගන්න ඕන දැන් අර මුල් කාලේ අපි ටිකක් වෙලිපුර එක කතා කරන් ගියානේ දැන් අපි කෙලින්ම අර්ථය කියන්න පුළුවන් නම් ඒ විදිහට යමු මම තනින් තන සමහර විට අහනවා විභක්තිය මොකද්ද එහෙම හත්වෙනි එක සන අම්මා ඔව් අම්මා තමයි
අම්මා
නෑ නෑ දෝලා කියලා කියන
දෝලා ගච්ඡ
යන් දෝලාය කියන කේ තේරුම
දෝලාය
ඔව් දෝලාය විභක්තිය කරන විභක්ති දෝලාව උපකාරයෙන් දෝලාව කරන කොටගෙන ඒක උපකාරයෙන් යන්නේ එතකොට ඒක කරන විභක්ති පැහැදිලි නේද ගමනක් යනවා කියන එකද ඒකත් ဒုတိයවට එන්නේ ගමනං ගමිස්සති
එහෙම
ගමන කියන පදෙත් එතකොට යන යන්නේ මොකක්ද ගමනක්නේ ඒක නාම පදයක් එතකොට ඈ ဒုတိය හත්වෙනි එක
තුන්ගේ අන්‍යය හත්ේ මාලං තපේ
තබව
තබව
හරි ඇති නේද? තව මොනවා හරි ගැටලු මේ තිබුණේ වගේ තව මොනවා හරි ගැටලු එකක් තියෙනම් අහන්න බලන්න. කියවුන් නැති මොනවා හරි එක අපහැදිලි තැනක් කාට හරි තියෙනම් අහන්න. එක හරි මේ වචනයක් අර්ථ ගන්න තේරෙන්නේ නැත්නම් අහන්න. 18 අමාරු දෙයක්. පරිසාය සද්දින් පිරිස සමග කතාව නෑ ඒක නෙමෙයි. මෙතනදි කතාවටත් කතා කියලා මහා ප්‍රාණ දැන් මෙහෙම වචන කීපයක් තියෙනවා. ඒකත් දැනගන්න හොඳයි. ඒක නිපාතයක්නේ කතං කියන පදේ. මේක කතා කියන අට්ඨ කතා කියලා කියන්නේ. තේරුණාද? කතා. මේක වර්ණගෙනවා එතකොට කතා ශබ්දය කතා කතා කතායෝ කතං කතා කතායෝ. තේරෙන්නේ? එතකොට ဒုတိယ ඒක වචනේ තමයි ඉතින්. වර්ණගෙන. ඒවා අපි පස්සේ කතා කරමු. ඒවා හැදෙන විදිහ පස්සේ කතා කරනවා. කිතක පදයක් ඒක. ගමන පචන ඒ හැම ක්‍රියාපදයකින්ම වගේ හැම පදයක් හැදෙනවා. ඒවට කියන්නේ භාවනාම කියලා. භාවනාමයක්. ඒ කියන්නේ ක්‍රියාපදයේ අර්ථයම කියවෙන නාමපදයක්. දැන් හැම ක්‍රියාවකම වගේ එක තියෙනවා. යාම. උයනවා කියන්නේ ක්‍රියාපදයක්. ඉවීම කියන්නේ නාමපදයක්. යාම උයනවා කියන්නේ ක්‍රියාපදයක්. ඒකෙන් හැදෙන නාමපදයක් තමයි ඉවීම. දැන් දුවනවා කියලා කියන්නේ ක්‍රියාපදයක්. දිවීම කියුවොත් නාමපදයක්. අන්න ඒ වගේ හැදෙන නාමපද ටිකක් තියෙනවා. ඒතකොට යනවා කියන්නේ ක්‍රියාපදයක්. යාම ගමන කියලා කියන්නේ ඒකෙන් හැදෙන නාමපදය. හරි. එතකොට අපි අනිත් පැත්තත් ඒකේ ගැටළු මොන හරි වාක්‍ය තියෙනවා නම් විතරක් අපි කීපයක් බලාගෙන යමුද? තියෙනේම බලලා මාක් කරගෙන ඉන්න. සටහන අදාගෙන ඉන්න. මේක අමාරුයි කියලා. ගෞතම වංශයත්ම අමාරු එකක් තියෙනවා. කැම අමාරු එක හිතලා කියන්න බලන්න. හැමෝටම තුරාදීගණේවා තියෙනවා හැම එකේම අපි දැනට ඒවා පස්සේ කතා කරන්නේ. ඒ ඉතිරි ඝන සම්බන්ධව ඒ ක්‍රියාපද හැදෙන ඒවා දෙවෙනි පොතේ උගන්වන්නේ. ඒවා දැන් ගත්තොත් මේ අමාරු වෙනවා. ඒ නිසා ඒවා අපි පස්සේ කතා කරමු. නැත්නම් එනම් මම එකක් කියන්නම් නම්. හතර. හැමදාම කියන එකයි හැම කල්හිම
කියන්නේ.
ඒකට ඒව කියන අවධාරණේ ගන්නත් පුළුවන්. ඒව. සබ්බදා ඒව කියලා ගන්න පුළුවන්. නමුත් සබ්බදා කියලා ගත්තම ඇති ප්‍රමාණවත්. හැම කල්හිම. හැම කල්හි කිව්වත් හැම කල්හිම කිව්වත් අර අවධාරණය ගත්තේ නැහැ කියලා ලොකු අර්ථයේ වෙනසක් පේන්නේ නැහැ. ඒ ඒව කියලා ගත්තොත් අවධාරණාර්ථ එනවා. සබ්බදා ඒව කියලා ගන්න පුළුවන්. තබ්බදා සීල සම්පන්නෝ පඤ්ඤවා සුසමාහිතෝ නේද? අපි ඒක නම් ලිව්වා නේද ගාථාව. අපි මේක කීපයක් අබල්ලා ඊට පස්සේ ගාථාවක් ලියමු නේද? හරි. එවන හතරවෙනි එක කියමු බලන්න. බහුවචනෙට හදලා කියන්න ඕන. පූජා ඒක වචනේ. එතකොට කන්‍යා වගේ, වනිතා වගේ.
පූජා දවස්තු
බහුවචන. චට්ටි බහුවචන. චතුත්ති බහුවචන.
චතුත්ති බහුවචන. පඤ්ඤවන්තානම් විත්වා.
වෙයි කියන්නේ කොහොමද? දැන් අපි අර ගොඩක් කතා කරා ඒ ක්‍රියාපදයේ ගැන නේද? වෙයි. කවුරු හරි මතක කෙනෙක් කියන්න. මෙතනදී නම් පෝති කියන වද ඒක ගොඩක් ඉගෙනපේනවා. ඔව්. එතකොට විත්වා කිව්වොත් පූජාවෝ කියන්නේ ප්‍රථම පුරුෂ බහුවචනයි. එතකොට හොන්තු භවන්තු කිව්වත් අර්ථේ නම් ගැටලුවක් නෑ. නමුත් හොන්තු කියන එක ගොඩක් කියදෙනවා ඈ. හරි. ආයි කාට දෙකක්. කැමැත්තෙන් කියන්න බලන්න කවුරු හරි. අරිය චිත්තයස්මත් කියන්න බලන්න.
හත.
යම් කලෙක
හත හරි.
යම් කලෙක පිරිත් යන්නේ නම් එකලද මමද යන්නේ?
නෑ 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 එකල. දයන්නක් වෙඩියෙන් කිව්වා.
මම වෙලින්
කියන්න තමයි. ඒකයි
යම් කලෙක යම් කලෙක නම් යයන්නේ මෙන්න කාල එන්නේ යලා. යම් කලෙක කොහෙද? පිරිස. පිරිස කියන්නේ නම්
ද්විතීයා බහුවචනේ නේද තමයි. ද්විතීයා බහුවචනේ යන්නේ. ඒකේ කතෘපදී කවුද? ඔයක වාක්‍ය දෙකක් උතන තියෙන්නේ.
මේ කතෘ තමයි. එතකොට පඩම බහුවචන.
ඔක ඒක වචනයි. පිරිස කියන්නේ සමූහාර්ථ වාචී ඒක වචන පදයක්. ඔක පිරිස කියලා කියන්නේ. පිරිස් තමයි බහුවචනේ.
පරිසා. පරිසා යදා පරිසා ගච්ඡ දෙවේ එකක් වෙනවනේ. මමද ඒක
ඔක අනාගත අර්ථකින් කියන එක වඩා හොඳයි අර්ථය.
සති යන්නේ නම් අනාගතේ.
ඔව් එහෙම කියන්නේ.
ගච්ඡ
ගමිස්සති.
ගමිස්සති.
ආ.
ගමිස්සති එකල.
ඒ කාලේ එකල්හි.
ආ ඒ කාලේ කියන්නේ තා ඒ කාලේ කියන්නේ තදා. තදා අහං ච.
අහං ච කිව්වත් අහං අපි කිව්වත් වඩා අහම්පි කියලා ගන්න ඕන.
අහම්පි
අනාගත කාල කියන.
ගමිස්ස සාමි. ගමිස්සාමි.
හරි.
අනාගතයෙන්
එනකොට
නම් කියන
එකේ තන අඩු වෙනවා නේද? නෑ මෙතන යදා කියන එකෙන්ම ගන්න පුළුවන්. යම් කලෙක කියද්දි ගන්න පුළුවන්.
ඒක අතීතුණත් නම් වෙන්න
පුළුවන්. ආ එහෙමයි. මේක අනාගත අර්ථයකට තමයි ප්‍රකට වෙන්නේ නේද? මෙහෙම කළොත් මෙහෙම කරනවා කියන වගේ අර්ථයක්. එතන අනාගත අර්ථය තමයි පේන්නේ එකේ.
පිරිස කියන්නේ නැත මම යනවා.
නේද?
කියන්නේ නැකත් කියන්නේ.
පුළුවන්. එහෙමත් වාක්‍ය තියෙනවා අපි ඒක පස්සේ කතා කරමු. එතකොට ගච්ඡතුවා මාවා කියලා අපි කියන්නේ. ඒවා දැනට අවශ්‍ය නැහැ. යා ගියා හෝ වේවා නැත්තේ හෝ වේවා. ගච්ඡතුවා මාවා. පස්සේ කතා කරමු. හරි. ආයි කවුද?
ඇයි ඉතනද රහංච කියන්නේ එපා
කියන්නේ? නෑ මත් කියන්න පුළුවන්. ගැටවන්න. පබෝදානන්දයස් මත් එකක් කියමු බලන්න.
ආස්මත කියන්න.
ඒ නවීන්? එක ඉලක්කම ලොප් වෙලා නේද ව්‍යාකරණ පාඩමනේ.
නිදින් සාමියාගේ වාර්යාව ලබාවේ කතා කරන්නේ නම් අපි එය අසන්නේ.
යදිද? යදි කියන්නත් පුළුවන්. සචේ කියන්නත් පුළුවන්. දෙකම හරි.
මොනවද
මොකක්ද? දෙකම හොඳයි. කේම ටිකක් කියන්න.
සචේ
ස්වාමියාගේ ඈ සිංහල වචනෙම කියන්න.
ස්වාමියා
ස්වාමියාට මොකද්ද කියන්නේ? සාමි 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 කට සාමියාගේ කියන්නේ චට්ටි. චට්ටි එක වචන. අග්ගි ශබ්දය වගේ. සාමිනෝ සාමිත්. අග්ගි ශබ්දේ වගේ.
සාමි කතා.
ඔකේ දැන් අපිට වෙනස් විදියේ රූපයක් තියෙනවා නම් ඒක විභක්තියකේ වෙනස් එකම කියන එක වඩා හොඳයි. දැන් සත්ත්වමියනේ සභා යං කියන එක අපිට තෝර අඳුර ගන්න ලේසි.
හරි තමයි.
ඔය ඉතින් කමක් නැහැ කිව්වට වැරදි නැහැ. තමන් අර කියන්න හුරු කර ගන්න ඕනේ මේ විදියට. තමන්ට හොඳයි. හරි කියාගෙන යමු. අනාගත කාල ක්‍රියාපදය. බහුවචන. හා කතේස්සති. කතේති කියන ක්‍රියාපදේ. කතේති කියන්නේ කතා කරනවා. ඒකට කතේස්සති. ඈ
ඒ ඔක්කොම
හවුදලා නේද කතා කරන්නේ නම් කියන එක ගැන. ඔව් ඔව්. ඒ සචේ යදි පළවෙනි ඒ අර්ථය එනවා ඈ. මුලින් කියවනේ යදි කියලා. එන්න නැත්නම් සචේ කියලා. ඒ තැනක ඒ අර්ථය එනවා. මයං
සොනිසා.
හා. මයං අපි එතන එය කියලා තියෙනවානේ තං. තං. සොනිසා. ඒ කියන්නේ කතාව ගැන අය කියන්නේ. හරි.
එතන තවිනාට මේ පතිනෝ කිව්වත් හරිද? සාමිනා
පති සාමින පති
යටි
වන අර්ථේ නම් දෙකම හරි
නොකරීමන්නේ
නැහැ ඇති නේද එහෙනම් තව කවුරු හරි කැමැත්තෙන් කියනවද කියවිනේකද 13 කවුද කියන්නේ සුගතවන් සරස්ම කියනවද
ලංකායම්
පාසාන කියන පදේ හොඳයි.
පාසාන. පාසාන.
ඔය දැන් ඔකේ විභක්තිය මොකද්ද කියන්න බලන්න ඉස්සරව.
පඨමා
වගේද පඨමා පඨමාද ද්විතියාද වගේ බෑ එක්ක ප්‍රථමා නැත්තම් ද්විතියා නැත්තම් මොකක් හරි නේද මොකද්ද වෙන්නේ ප්‍රථමා
ගල්ද
ඒ ඔක්කොම ප්‍රථමාද ගල්ද ගල් බොරළුද ඒ ඔක්කොම ප්‍රථමා
ද්විතියා
කවුද පබෝධානන්දයන්ස්ම කියවන්න මොකද්ද විභක්ති වචනවල වාක්‍ය ලියන්නකො ඇවිල්ලා ටිකක් කම්මැලි වගේත් ඇදිනේ වාක්‍ය ලියමු අපි නේද නැගිටලා ගෞතම නන්දස්ම කියවන්න බලන්න
පාණ පදම බහුවචන වගේ
මේ පද පඨමාය එයි ක්‍රියාපදේ තමයි ඇත්තාහ කියන එක එතකොට ඇත කියන එක අත්ති ඇත්තේ මොනවාද ඉතින් මේ දේවල් ඔකේ වෙන උක්තපද නැහැ ඒකේ මතක තියාගන්න මම කිව්වා අර හෝති භවති කියන ක්‍රියාපද දෙක ගැන ඒ වගේම අර්ථයක ආපහු යන ධාතුවක් තියෙනවා අස ධාතුව කියලා අස ඒකෙන් හැදෙන පද ටිකක් තියෙනවා අත්ති සම්ති අස අත් අස්මි අස්ම අස්මි අම්හ කියලා පදයකට දෙනවා අස්මි අම්හ අස්ම එහෙම අත්ම අම්හ ගල්ද ගල් බොරළුද
ගල්ද
ගල් බොරළුද
බොරළු
සක්කරන්නේ නැහැ වැඩිපුර ගල් තියෙන පොළවක් කැපයි පර්වත ටිකක් ඉඩ ඇරලා ලියන්න ඉඩ තියෙනවා පර්වතද ඇත්තාහ රතනානන්දයස්මාර අසධාතුයේ වචන ටික ලියමුද උඩි උසමදි මං කියන්න ලියන්න විතරයි තියෙන්නේ ඒකත් දැනගෙන ඉන්නේ හොඳයි උඩින් ඒ ලියන්නේ අස ධාතුව කියලා මාතෘකාව අස අයන්න සයන්න අස අර ලකුණ දෙන්න තමයි ලස්සන බලන්න එපා වෙලා යනවා නැත්තම් අස කියලා අර ලකුණ දානකොට මුලට එතකොට තේරෙනවා මම කිව්වේ
මම
ලකුණක් දාන්න කියලා වර්ගමූල හරි අස ධාතුව ඕන්නේ ධාතුව කියලා කියන්න ඕනෙත් නෑ අස ධාතුව එතකොට ඔක වර්ණගෙන විදිය මෙතනින් ඒක වචන බහුවචන කියලා දෙකට බෙදලා ඒක ඇති බහු දොතේ මේ පැත්තෙන් කියන්න ප්‍රථම මේ ප්‍රථම පුරුෂ ප්‍රථම නෙවෙයි ප්‍රථම පුරුෂ තවටිය මේ පැත්තෙන් කියන්න වෙනවා නැත්නම් වචෙන් කියන්නද මම අන්නේ හරි ඇති ඇති වෙයි ඇති ඒක වචනේ අත්ති 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 බහුවචනේ සම්ති 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 නේ අල්නයන් සම්ති අස ඊට පස්සේ මෙතන මධ්‍යම පුරුෂේ අස මධ්‍යම මයන් බාන්නේ ඇති අසි නේද අසි 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 අස ධාතුවනේ අසි කියලා පදේ හැදෙන්නේ අත් තම් පුරුෂේ අස්මි අම්හි අස්මි අස්මි තයන බඳින් අස්මි අම්හි නෑ මෙතෙන්දම පද දෙකක් හැදෙනවා අස්මි අම්හි කියලත් හැදෙනවා පදයක් ඊට පස්සේ බහුවචනේ අස්ම අම්හ අස්මි අස්ම අම්හ තොරටිකේ තේරුමත් එක දැනගෙන ඉන්න එක වටිනවා උට බහුලව යෙදෙනවා අස ධාතුවේ අර්ථය එතකොට ඇත ඒ වගේ අර්ථයක් එතකොට ඇත එතකොට බහුවචනේ කොහොමද කියන්නේ වෙයි වෙති වගේ කියන අර්ථය තමයි සම්ති කියන්නේ වෙති කියන අර්ථය සම්ති ඇත්තාහ ඇත්තාහ අස්මි අම්හි කියන කියන අර්ථය වෙමි කියන අර්ථය වෙමි මේ දෙකට වෙහි කියලා ගන්නකො අසි වෙහි එතකොට වෙයි කියන අර්ථය අත්ති කියන එකේ ගන්න පුළුවන් නේ වෙයි වෙයි වෙති වෙහි වෙහු වෙමි වෙමු හරි නේද එතකොට අග්ගෝ හමස්මි ලෝකස්ස කියන එකේ තේරුම මොකද්ද? ගෞතම වංශාස්ම අග්ගෝ හමස්මි ලෝකස්ස. උතන විමි කියන එක කොහෙද තියෙන්නේ?
හමස්මි.
ඔව්. හමස්මි කියලා කියන්නේ අහං අස්මි කියන එකයි ඈ. අහං අස්මි. අග්ගෝ අහං පදේ තවට එතන හැදෙන්නේ. හමස්මි කියලා නේ තියෙන්නේ. මෙතන අග්ගෝ කියන පදේ එකතු කිරීම මේ හයන්නට කලින් තිබුණු අයන්න ලොප් වෙලා තමයි මේ පදේ හැදිලා තියෙන්නේ. අහං අස්මි කියලායි පද බෙදෙන්නේ. මේකේ තොට වෙලා තියෙන්නේ මෙතන ඕ අස්වරයක් තියෙන නිසා මේක ලොප් වෙලා. මෙතන මේ බිඳුව තියෙන එකට අල් මයන්නක් ඇවිල්ලා. ඒව අපිට පස්සේ ඉගෙන ගන්න හැකි. මේ අයන්නත් ලොප් වෙලා. එතකොට එහෙම තමයි පදේ හැදිලා තියෙන්නේ. එතකොට අර්ථය අග්ගෝහමස්මි ලෝකස්ස කියලා ගත්තම ලෝකස්ස. ලෝකේට මම ලොවට අග්‍ර වෙමි.
අත්ථීමස්මින් කායේ
ඉමස්මින් කායේ මේ කයෙහි මේ දේවල් අත්ති ඇත කියලායි අර්ථය. හරි. කේසා අත්ති ලෝමා අත්ති ඒ විදිහට එකින් එක අර්ථ ගන්න ඕන. එතකොට ඔය අත්ති පදය ওই විදිහට යෙදෙනවා වගේම අත්ති කියලා නිපාතෙකුත් තියෙනවා. ඒකත් ව්‍යාකරණ පොත්වල කියනවා. එතකොට ඇතැම් තැනක බහුවචන අර්ථේනොත් අත්ති පදේ යෙදিলা තියෙනවා. ඒ තැනක ඒක මේ විදිහට හැදුණු අත්ති පදේ නෙවෙයි. අස ධාතුවෙන් හැදුණු ක්‍රියාපදේ නෙවෙයි. ඒකේ අර්ථය කියලා ගන්න කියන්නේ ඒක නිපාතයක් කියලා. ඒකේ අර්ථය ඇත කියන එකමයි. පැහැදිලිද? නෑ ඒක වෙනස් ඉතින් දැන් අර්ථය එකයි. අර්ථය වෙනස නෑ. ඒකට ගැටලුවක් නෑ. ඇත කියලා අර්ථ ගන්න ඕනේ තමයි. න අත්ති. ඇත්තේ නැහැ. නැත. න අත්ති. නත්ති. හරි නේද? හරි. මේ වාක්‍ය එහෙම නම් ලියමු බලන්න කවුද? ලියන්න බලන්න තේරුම්. ලියන්නම
ඕනේ.
තමන්නේ. මේ කුරු කැත වුණාට වැරදුනා තමන්නේ එහෙම වුණාට. මේක යටගේ මේ වාක්‍යයේ තේරුම.
මේක
ඔව් ලංකාවේ කමන්න ඔය ඒ දෙක ඉතිරි කරලා ඉතිරි කරලා පොඩ්ඩක් ලියන්න
නෑ
නෑ සිංහල පරිදි
ආ පාලියෙන් ලියන්න ඕනේ ලංකායම්
පාලි ඒ බිඳුව ලියද්දිත් අර කලින් කියපු රීතිය මතක තියාගෙන
ඒක තමයි ලකුණු ලියන්න තියෙනවා.
මේ අර කැලල නැහැ. මේ කැලල
මොකක්ද?
ඒක බඳින්න ඕන කයන්නට. කයන්න බඳලා
ඉන්න.
හරි හරි.
කයන්න.
තියාගෙන යමු. ඉතින් දැන් මොකද ඉන්නේ කොහොමද? ගල්ද
හරි
ඒක සක්කරා යෝ කියලා දෙමාටි වඩා හොඳයි. කමන්නේ අර්ථය හරි. කමන්නේ අර්ථය හරි. යට ලියන්න මේක තේරුම්. මෙතනදී මන හරි.
ඇයි ඒක සක්කරා යෝ
නේද? පදේ ටිකක් වෙනස්නේ. දැන් සක්කරාගේ මම ඒක වචනද බහුවචනද කියලා ටිකක් දෙකටම එන නිසා ඒ වගේ තැනක අර වෙනස් පදේ ලියන එක වඩා හොඳයි. අර්ථය එතකොට පැහැදිලිද? හොඳයි. අරකත් දැනගන්න ලැබුණානේ ඒ වාක්‍ය ආපු එකෙන් නේද? අර අස ධාතුව. හරි. සම්ති. ඒකට බහුවචන නිසා තමයි සම්ති උනේද නේ? හරි. තව ගැටලු තියෙනවද? නම් ගැටලුව වාක්‍ය ඇති ඇති ඉවර ඇති දෙන්නේ ඉඳ ඇති එනවා. පොත ඉවරලා යද්දි නේද? හරි. ඊට පස්සේ නම් අපි ඉක්මනට ගාථාව කාර්තේකුත් බලමු පොඩි නේද? ආ ඒත් එක්ක මේ තව වැදගත් කාරණාවක් මතක් වෙනවා මේ පබෝදානන්දාස් මහපු ප්‍රශ්නයක්. මේක පිටිසර කියන්නේ හොඳයි කියන එක නම් මේ පබෝදානන්දාස් මහ හොයාගෙන අවිල්ල තිබුණා වචනයක්. ක්‍රියාපදයක් මොකද්ද? ඩයිහරේ නේ. ඩයිහරේ. මේකේ තේරුම මොකද්ද? ඉතින් ඒක ඇත්තටම තාම කියවුනේ නැහැ. මතකෙ තියෙන භාෂාවතරණේ පොත් තුනේමවත් අහුවෙන්නේ නැහැ ඒක. ඒ පදේ හැදෙන විදිය. තිබුණාද? ආ. ඔව්. ඩික්ෂනරි වලත් එන්නේ නැහැ. මොකද ඒකේ ඩයිහති කියන ක්‍රියාපදේ විතරයි පෙන්නන්නේ. මේක බහුවචන. ඩයිහන්ති කියන අර්ථය. ඒක ගැන විස්තරයක් තියෙනවා ව්‍යාකරණ පොත්වල. ඒ වෙනම සූත්‍රයකින්ම උගන්වනවා රූප සිද්ධියේ එහෙම මෙහෙම පදයක් හැදෙනවා කියලා. ඒකට මතක තියාගන්න තියෙන එකේ කියවෙන රටාවටම මම කියන්න තීරුම. මෙතනදී කියන්නේ මෙහෙම ගරුපුබ්බ රස්සතෝ පරස්ස පඨමපුරිස බහුවචනස්ස රේවා හෝති ගච්ඡරේ කියලා ඔන්න රූප සිද්ධියේ හැදෙන විදිය ගැන කියනවා පදේ. ගරුපුබ්බ රස්සතෝ
ඒක වෙන්නේ කෙටි අකුරට දෙන්නේ නැති කෙටි අකුරකට කලින් දීර්ඝ අකුරක් යෙදিলা
ඊට පස්සේ උන්ති ප්‍රත්‍යය යෙදුණා.
ඒ කියන්නේ ඉස්සරලා දීර්ඝ අකුරක් ඇවිල්ලා දීර්ඝ අකුරක් ඇවිල්ලා ඊට පස්සේ කෙටි අකුරක් ඇවිල්ලා ඊට පස්සේ උන්ති කියන කොටස තිබුණා. උන්ති කොටස ආවොත් මේ උන්ති වෙනකොට ඒ කියන එක යෙදෙන්න පුළුවන් කියලා කියනවා. හැම වෙලේම නෙමෙයි
ඇතැම් විට යෙදෙන්න පුළුවන්. යෙදෙන්නේ හැම තැන්වල විතරයි. කියන එකයි මතක තියාගන්න තියෙන්නේ. ඒකත් හැම තැනම නෙමෙයි. ඇතැම් තැනක.
උදාහරණයක් විදියට
ඒ හුරු වචනයක් ගමුකෝ නේ. දෙනෝ පදයක් ඈ. උදාහරණයක්. නිකම් මතක තියාගන්න. ඒක දැන් මේක දීර්ඝයිනේ. මේක කෙටි.
ගරු
පුබ්බ රස්සතෝ. හරි. එතකොට ඒත් එක්කම තව පදයක් හදෙනවා.
මේ විදිහේ පදයකට හදෙනවා.
එතකොට ඒකේ මතක තියාගන්න තියෙන්නේ මේ පාලි භාෂාවේදී බැඳි අකුරක් තියෙනවා නම් එහෙම ඒකෙදි මේ දෙකම එකතු කරලා තමයි දැන් බැඳි අකුරක අපි දිගද කෙටිද කියලා හොයද්දි බැඳි අකුරේ මුලින් තියෙන අකුර ඊට කලින් එකක් එක්ක සම්බන්ධයි කියලා හිතලා තමයි කියන්නේ. එතකොට ගච් කියන්නේ එකක්. එතකොට ඒක දීර්ඝයි කියලා සලකන්නේ. බැඳි අකුරකට කලින් තියෙන කෙටි අකුර දීර්ඝයක් කියලා සලකන්නේ. මොකද මේ දෙක එකක් කියලා සලකන්නේ. ගච් කියන්නේ එතකොට දීර්ඝයි. ච කියන එක කෙටි. ඊට පස්සේ හැම තැනකම බැඳුනම දැන් අපි කමුකෝ වට්ටති කියලා අපි කියනවා. වට්ටති මේ වට් කියන එක දීර්ඝයක් කියලා කියන්නේ. මේ දෙකේම එකතුවට තමයි දීර්ඝ ස්වරයක් කියලා කියන්නේ. මේක කෙටි. දැන් ඔය ගාථා හිම මෙයා කරන්නේ. ගාථා බන්දිදී ඒකේ රේතියක් තියෙනවා. මේ සාමාන්‍යයෙන් අපි මේවා කලකුණු කරන ternary තමයි දීර්ඝ අකුරකට මේ ලකුණ දාන්නේ. එහෙනම් තව කණිත ඇතුළත් සමහර ඒවා විතර තියෙනවා. මෙහෙම තමයි දීර්ඝ අකුර පෙන්නන්නේ. දීර්ඝ පෙන්නන්ති කොහොමද පෙන්නන්නේ? කෙටි අකුර මෙහෙම එකකින් පෙන්නන්නේ. ඒකෝ දැන් මේක අපි එහෙම ලියනවා නම් ලියන්න ඕන. වට් කියන දෙකටම මේක එකක් ලියනවා. මේ කයන්න දෙයකින් කෙටි එකක් ලියනවා. ඊ කියන එකට අමතක. හරි නේ. ඒව අපි පස්සේ ගාථාවක් හදන්න පස්සේ කියලා දෙනවා. තව ටිකක්. සන ඩයිහන් ඩයිහරේ කියන කී තේරුම ඩයිහන්ති කියන එක දෙවිත් කියන එක. පිච්චෙත් දෙවිත් දෙවිති කියන එකමයි. ඒකට මීයරේ කියන එකේ තේරුම මීයන්ති කියන එකමයි. මේ රේ කියලා ඇවිල්ලා තියෙන්නේ න්ති එක වෙනුවට මීයන්ති. මියෙත් මියයත්. ගච්ඡරේ කියන්නේ ගච්ඡන්ති කියන එකමයි. හරි. මේක නම් ටිකක් යෙදිලා තියෙනවා. මේ පද නම් මම බැලුවා මේ ගොඩක් තියෙනවා බුද්ධ දේශනාවේ. මේ තියෙන උදාහරණයක් උත් මම ලියාගෙන ආවා. ඔන්න ලියා ගන්න. මේක තියෙනනම් ධම්මපාල ජාතකයේ. අක්කාහි මේ බ්‍රාහ්මණ ඒත මත්තං කස්මානු තුම්හං ධාරාණ මීයරි. ලියමුද කවුරු හරි?
ඒකත් ඔය දැන් කියලා කියන වචන තියෙනවා
නේද? ඔය දෙවෙනවා කියන එකත් ගොඩක් තැන්වල තියෙනවා.
ඒ ජාතක හරියට තියෙනවා.
තියෙනවා තියෙනවා.
ඒක තමයි.
හා. උඩට ගියේ අර්ථ හරියනේ නේද? අස ධාතුවේ අක්කාහි අක්කාහි දෙවෙනි කයන මහ ප්‍රාණයි. ආහි මේ මට බ්‍රාහ්මණ මයන්න බැරි බ්‍රාහ්මණ ඒත මත්තං එකට දිවෙන්න ඕන. ඒක මත්තං ඒතමත්තං ඕකට යටින් මහ ප්‍රාණ තයන්න දෙවෙනි තයන්න මත්තං
මේකේ
තමන්නේ මහන. එතනම යටින් ඔය ඒතමත්තං කියන එකට යටින් වරහණක් ඇතුලේ ඒතං අත්තං කියලා වෙන් කරලා ලියන්නකෝ. ඒතං අත්තං හරි. ඒතමත්තං ඊළඟ පෙළ කස්මා නු කවන්නේ නු යන්නේ ඇඩ් කරලා කස්මානු තුම්හං දහරා න මීයරි න නයන් වෙනම මීයරි වෙනම හරි. කාටද අංක දාන්න? අරිය චිත්තයස්ම දොටෝකේ තව අපිට කත්‍රූපදී අපිට මෙතනින් වෙනම ලියා ගන්න වෙනවා. ඒක අපි වෙන පාඩකින් ලියමු නේද? ත්වං කියලා මෙතන මුලින්ම ලියා ගන්නකෝ. ත්වං ඒක නැහැ. ත්වං තවන්නේ පොඩ්ඩක් වෙනස් වුණාට මේ වෙලා යනවා නේ අකුර අපි ඉච්චර. ඊට පස්සේ බ්‍රාහ්මණ කියන්නේ පළවෙනි එක. ආලපන පදයක්. බ්‍රාහ්මණ. ඊට පස්සේ කස්මානු කියන දෙකම එකට ලියන්න. දෙකම එකට. මම කමන්නේ ඒක තුන කියලා දාගන්න කමන්නේ. හා. තුම්හං ධාරාණ මීරි එකේ පිළිවෙලටම යනවා.
මෙතන දෙකක්ද සන්න?
ඔව් දෙක.
පහ හයනේ.
හා. ඊළඟට ඒතං අත්තං. ඊළඟට ත්වං. ඊට මේ. ඊළඟට අක්කා. උඩට හරි. අක්කාති කියලා කියන්නේ කියනවා කියන අර්ථය. එතකොට ඒකේ මධ්‍යම පුරුෂයේ විධාන ක්‍රියාව තමයි අක්කාහි කියලා කියන්නේ. කියව කියන එකයි අර්ථය. කියන්න කියන එකයි ඈ.
අක්කාහි
කියව.
නැහැ.
අක්කාහි හි ප්‍රත්‍යයක් තියෙනවා. මධ්‍යම පුරුෂ ඒක වචනේ. පචාහි වගේ. එතකොට ත්වං නිපදේ මොකද්ද තේරුම? බ්‍රාහ්මණ බමුණ කස්මානු කවර හේයකින් කුමක් නිසා කුමන හේතුවකින් තුම්හං දහරා නුඹලාගේ දරුවෝ න මීයරේ මිය නොයෙද්ද. ඊට පස්සේ අපි අතින් දාලා කියන්න ඕන යන යන කියන එක. ඒතං අත්තං යන මේ කාරණාව යන මේ කරුණ ඒතමත්තං යන මේ කරුණ ත්වං නුඹ මේ මට අක්කාහි කියව. හරි නේද? ඒතං අත්තං මේ කරුණ යන මේ යන කියන එක වරහන් ඇතුලේ දාගන්න යන මේ කරුණ ඒතමත්තං කියන්නේ යන මේ කරුණ. ဒုတိယံපි ဧතමත්තං වදාමි දෙවෙනුවද මේ කාරණාව කියමි.
කස්මාන් කියන්නේ
කවර හේයි කුමක් නිසා? දහරා දරුව ඔක්දර. එතකොට ඒ වාක්‍යයේ කස්මානු තුම්හන් ධාරාණ මීයරේ කියන එක අතුරු වාක්‍යයක්. මේ වාක්‍ය ඇතුලේ තියෙන අතුරු වාක්‍යයක්. තේරුණාද? එතකොට ඒකේ කර්තෘපද එහෙම නැත්නම් උක්ත පදේ තමයි ධාරා කියලා කියන්නේ. ධාරා කියන්නේ ඒකේ උක්ත පදේ. ඒ නිසා තමයි ප්‍රථම බහුවචනෙන්
තියෙන්නේ.
නොමෙරෙද්ද ඉද කියලා අපි ගන්න ඊළඟ වාක්‍යයට මේක සම්බන්ධ නිසායි. අපිට මේවා ගැන මේවා පද හදන එක අපිට පස්සේ දැනගන්න පුළුවන්. දැන් දෙම්ම හිතන්න එපා මේ මේවා කොහොමද තේරුම් ගන්නෙ මේ ප්‍රහේලිකාවක් වගේ කියලා. තාම අපිට අමාරුයි මොකද වචන වල අර්ථ තාම හුරු නැහැ. ඒත් එක්ක වචන අර විදිහට බෙදා ගන්න තේරෙන්නේ නැහැ. ඒවා කාලයක් යද්දී ඔක හුරු වෙනවා. ධම්මපාල. හා ධම්මපාල ජාතක. යනා
මේ කරුණ
හරි. ඒත් එක්කම තව නිතර පාවිච්චි කරන වචනයක තේරුමක් අහන්න තියෙනවා. අපි අහලා බලමු පබෝධානන්දායක මගේ. ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා කියනවනේ. තේරුම කියමු බලමු. වජ්ජ කියලා කියන්නේ මොකේද පාදී? වජ්ජ. වජ්ජ කියන එකේ තේරුම? වජ්ජ
වචනේ
වජ්ජ කියන වචනේ තේරුම වරදට කියන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍ය අර්ථය වරද කියන එක. මෙතන අර්ථය වරද නෙවෙයි. අපි හිතලා කියන්න බලමු කවුරු හරි ලියමුද? මේක ලියන්න බලමු. මේ තේන සත්‍ය වජ්ජේ මෙතන අර්ථය වචනේ කියන එක. ඔව් ලියන්න ඕනෙත් නෑ ඒක. ඔව් ඔතන ඒක මතක තියාගන්න ඕන. බහුලව ඊ අර්ථය දෙන්නේ නැහැ. නේ හැමතැනම මේ වචනේ කියන අර්ථේ නෙවෙයි වජ්ජ කියන පදේ තේරුම. ඒක ගැන
වජ්ජ කියන්නේ වර්ධනය කරන
එහෙම අර්ථයක්ත් තියෙනවා. ඒ වජ්ජී කියන පදේ හැදුණු විදිය ගැන කියද්දි මෙතනදී අර්ථය වචනය කියන එකයි. ඒක ගැන විස්තරයක්ත් තියෙනවා සද්ද නීති කියන ව්‍යාකරණ පොතේ. එක කියනවා මොකක්ද මෙතනදී උදාහරණිකුත් එක්කම වදිතබ්බං වත්තබ්බන්ති වජ්ජං කිය යුත්ත කියන අර්ථයෙන්. ඊට පස්සේ තව කියනවා කිංතං මොකක්ද මේ වචනං වචනය. ඒතේන සත්‍ය වජ්ජේන සමංගිනී සාමිකේන හෝමීති එත්තහි වචනං වජ්ජන්ති මුච්චති. අර කියපු උදාහරණයේදී ඒක තියෙන ජාතක චන්ද කුමාර කියන ජාතකයේ. එතකොට ඒ ජාතකයේදී ඒතේන සත්‍ය වජ්ජේන කියලා කිව්වේ මේ සත්‍ය වචනෙන් කියන අර්ථය. එතනදී අර්ථය වචනය කියන එකයි කියලා කියනවා. එතකොට ඒ වගේ අපි වචනයක අර්ථ කීපයක් තියෙද්දි එතෙන්ද ගැළපෙන අර්ථය මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. එතකොට ඒතේන කියන එකේ තේරුම ඒතේන සත්‍ය වජ්ජේන පද දෙක. ඒතේන කියන එකේ තේරුම මේ කියන එකයි. සත්‍ය වජ්ජේන සත්‍ය වචනය කරණ කොටගෙන මේ සත්‍ය වචනයේ බලයෙන් කියන එක තමයි ඇත්තටම සත්‍ය වචනයේ කරණ කොටගෙන. සොත්ති තේ හෝතු සබ්බදා. තේ නුඹට. තේ කියන්නේ නුඹට. තව තුයිහං තවං තේ කියලා මං කිව්වේ නේද? මට ඔව් මම බලන්න මට බලන් බේරුණා එක. තව තු ඉහං තේ කියන ටික යෙදෙනවා. එතකොට තව තේ කියන ඒවා යෙදෙනවා. එතකොට සොත්ති තේ නුඹට සොත්ති සබ්බදා සොත්ති හෝතු සබ්බදා සොත්ති හෝතු සෑම කල්හිම සොත්ති යහපතක් හෝතු වේවා. එතකොට උතන උක්ත පදේ මොකක්ද? සොත්ති කියන පදේ සොත්ති හෝතු යහපත වේවා. ඒක තමයි උක්ත පදේ. හරි. එහෙමනම් ඊළඟ අභ්‍යාසයටත් යමු නේද? අපි ඒක ඔක්කොම කතා කරන්න ඕනේ නේද? ගැටලු තියෙන තැන් විතරක් තියෙනං අහන්න. කීපයක් අමාරු වාක්‍ය තියෙනවා ඉක්මනට අහන්න බලන්න. ගෞතම නන්දයන්ස්ම අමාරු වාක්‍යයක් තියෙනවා. ඔක්කොම අමාරුයි වගේ. දෙයකක්වත් අමාරු නෑ. අපි 11 වෙනි එක පොඩ්ඩක් බලමු. 11 වෙනි එක. කවුද අර්ථ කියන්නේ? පොඩ්ඩක් කියන්න බලමුද? එතකොට සීහ කියන පදය මං කිව්වා දැන් පුල්ලිංග පදයක අගට ඊයන් එකතු වෙලා ස්ත්‍රීලිංග පද හැදෙන ක්‍රමයක් තියෙනවා. කොහමද හැම පදයකටම නෙවෙයි. බොහෝ පදෙහිම හැදෙනවා. එතකොට සීහෝ කියලා කියන පදේ හැදෙන්නේ සීහ කියන මූල පදයෙන්. සීහ කියන නාම පදයෙන්. එතකොට ඒකට අපි එකතු කරනවා ඊ යන්න. එතකොට අන්න පදයෙන් හැදෙනවා. එතකොට ඒකේ ශ්‍රීලිංග පදේ. මේකේ ශ්‍රීලිංග පදේ හැදෙන්නේ මෙහෙම. එතකොට සීහි කියලා කියන්නේ සිංහ දේන. හරි. කියාගෙන යමු. අජං මාරිත්වා සුසූ කියන පදේ තේරුම් හතරක් ගැන කියලා තියෙනවා. දැනට බාලයා, ළමයා, තරුණයා, පැටියා ඒ වගේ අර්ථවල යෙදෙනවා. ඉතින් ඒ ගොඩාක් ආසන්න අර්ථය ටිකේ. නෑ නෑ සිංහ නෙවෙයි. දේනුව. අජං
හදුවා.
ඔව්. එතකොට ඔය ඊළඟ වචනේ තේරුම ඊළඟ එක කියන්නේ
මාරිත්‍රා කුමාරා.
හා. එතකොට දැන් ඇයි අජං කියලා ဒုတိයාවෙන් ආවේ? මාරිත්‍රා කියන పూర్ව ක්‍රියාවේ කර්මපදේ. ඒ මෙරීමට ලක්ුණ කෙනා. ඒ නිසා ဒုတိයාවෙන් තියෙන්නේ. පැහැදිලි නේද? එතකොට ඒ పూర్ව ක්‍රියාවේ කර්මය ဒုတိයාවෙන් තියෙන්න ඕන. හරි. ඕක ක්‍රියාපදයක් නෙවෙයි. ওই පදේ වර්ණගින් නැහැ. එහෙම තිබ්බත් මාරිත්වාමයි. මොකද මං ගිය සතියේනකට ටිකක් කිව්වා. එතකොට ওই පදේ හැදෙන්නේ මාරිත්වා කියන එක නිපාත පදයක් ඇත්තටම. పూర్ව ක්‍රියා කියලා කියන්නේ නිපාත. ඒවා වර්ණගින් නැහැ.
මාරිත්වායෙන්
තීරණය කරන්න බෑනේ. බෑ. ඒකවචනද බහුවචන තීරණය කරන්න බෑ. හැබැයි ඒ පදයෙන් ඒ පදයට ඒ పూర్ව ක්‍රියාවට යටත් වෙන පදයක් තියෙනවා නම් ඒ පදයේ ඉන්නේ ဒုတိයාවි. పూర్ව ක්‍රියාවේ කර්මයක් තියෙනවා නම් කර්ම පදේ ඉන්නේ ဒုတိයාවි. ඒක වචන හෝ බහුවචන වෙන්න පුළුවන් වාක්‍යයේ හැටියට. හරි.
සුසුමන දරුවන්ට දස්සේ
අනාගත කාල ක්‍රියාපදේ. දේති කියන ක්‍රියාපදේ අනාගත කාල පදේ ඉන්නේ. පොඩ්ඩක් පදේ හැදෙන විදිය වෙනස්. එතකොට මේ දෙන්නේ දෙන්නේ ඔව් මතු දෙයි කියලා කිව්වත් තමන්නේ මත්ෙහි දෙයි එහෙම කිව්වත් හරි ආමිගේ ස්ත්‍රී පදේ හරි හරි දෙන්නීය දෙන්නීය පාලි භාෂාවේදී එහෙම වෙනසක් නැහැ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ ක්‍රියාපදේ තවමක් හරි අමාරු වාක්‍යයක් තියෙනවා නම් ඉක්මනට අහන්න බලන්න අබෝධානන්දයස්ම නවවෙනි එක කියමු බලන්න විභක්තිය මොකද්ද උතන උතින් ඔය වාක්‍යයට ගැලපෙන්නේ ආගම්ම කියන්නේ පූර්ව ක්‍රියාපදය. තේරුම පැමිණ කියන එකයි. ဒုတိය. කැලෑවට පැමිණද. ဒုတိයාවේ තියනවද? එහෙම. ওই විදිහේ පදයක්.
පංචම.
හා.
කැලෑවෙන් පැමිණ. කාලන්ද.
හරි. මුංජිත්වා කා කා නිදත් ඔව නිදත් මතු කියන එකයි කා නිදන්නාහ
කවත තියනකොට කායිම
හරි නේද හරි තව අමාරු වාක්‍යයක් තියෙද මොනවා හරි හතනානන්දයක් මත එකක් කියමුද කියදි බෑ කියන්නේ නේද හරි දහවෙනි එක කියන්න බලමු දෙන්න.
පස්සේ පොක් කරන්න.
ඕරුයිහ. ඕරුයිහ.
ඕරුයිහ. ඕරුයිහ මහත්තයා කඩේ පාදිසි. පස්සේ පොක් කරන්න.
හරි. පොක් කරනින් ඕරුයිහ ඕරුහති කියන ක්‍රියාපදයෙන් හැදෙන්නේ ඕක. එතකොට පූර්ව ක්‍රියාපදයක්. ඕරුයිහ කියන එකේ තේරුම මම මේ පද හැදෙන විදිය එදා කිව්වා නේද? එතකොට බැස. එතකොට ඊට කලින් පදේ කොහොමද එන්න ඕන? පොක්කරණින් ඕරුයිහ. කියන්න තේරෙන විදියට පොකුණට බැස. ඇයි මං කිව්වා මතක ඇති? යම් තැනකට බහිනවද යම් තැනකට නගිනවද යම් තැනකට ළඟා වෙනවද ඒ පද ဒုတိයාවෙන් කියලා. එතකොට මේක පොකුණට කියලා සිංහල භාෂාවේ තයන්න චතුර්ථියටත් තියෙනවා ဒုတိයාවටත් තියෙනවා ඈ. පොකුණට බැස.
නාල.
හා නාල. කදලි කියන්නේ මොනවටද? ලැබෙනව නිතරම.
කාදිස්සති
කාපි කාන් උතන අර්ථේන කෙසෙල් ගස් කියන අර්ථය කෙසෙල් ගස් වෙන්න පුළුවන් නේ කෙසෙල් ගෙඩි ඉතින් ඔහම කන්න හම් වෙනවා ඈ නේද ඇදි ඇදි නියන්ට නේද කෙසෙල් ගස් ඔව් කන්නාහ බහුවචනයේදී ස්ත්‍රී ලිංගයේ වෙනසක් නැහැ. ඒකවචනයේදී තමයි ස්ත්‍රී ලිංග ක්‍රියාපදයේ වෙනසක් තියෙන්නේ. දැන් යන්නීහ කියලා කියන්නේ. යන්නීය කියලා ඒකවචනෙන් කියනවා. ඒකට යන්නාහ කියන එක බහුවචන ක්‍රියාපදයේ ස්ත්‍රී පුරුෂ දෙකටම එක විදියට කියන්නේ. හරි. තේජානන්දයස්ම එකක් කියනවාද? හරි චිත්ත කැමැති එකක් තෝරගෙන කියන්න.
තුන්වෙනි
එක කියමු බලන්න.
සුචේ.
නෑ සුවේ සුවේ දෙවියා කුමාරියෝ
දෙවියා නෙමෙයි මං කිව්වා ඒ ඕ දීර්ඝයි කියලා
දෙවියා කුමාරියෝ සතිහි සහ වාපී ගන්ත්‍වා නා
නා ඉස්සන්ති වචනේ කියවුන්නේ නැහැ හරියට
නා
ඉස්සන්ති
නා ඉස්සන්ති
හයන්න කියවෙනවා මදි
සුවේ
සුවේ
හෙට
හා
හෙට දේවි දේවියා දේවියා
විභක්තිය මොකද්ද
යා වනිතා කටමයි වචනේ
ප්‍රථමයක වචන දේවි පදේ ඊකාරාන්තයි බලන්න පොඩ්ඩක් ඒක කොහමද තියෙන්නේ කියලා
දේවියා
ඊළඟ පදෙත් එක්ක කියවලා බලන්න
කුමාරා දෙතිය
දේවියා කුමාරියෝ
දේවියගේ කුමාරයා කුමාරයා
එහෙමනම් විභක්තිය මොකක්ද
චට්ටි
හා චට්ටි එක වචන
කටිගෝචන
කුමාරියෝ
පටම
වචනය
කුමා
ඒක වචනද
එහෙම
ඒ
නෑ නෑ බහුවචන
සකිහි ඊළඟ වචනෙත් එක්ක කියන්න ඕන
සකිසහ
හා තද්දින් තිබ්බොත් විතරද මතක් වෙන්නේ ඒ වෙනුවට ලියන්න පුළුවන් තව වචනයක් ඔය සහ කියලා තියෙන්නේ
සකි
කියන්නේ මේ යෙහෙලිය.
යෙහෙලියන්
සමග
වැවට දුකියන්
කොහෙද
බැස්ස
ගන්ස්වා වැවට ගන්න ගොස් යන තැනනේ
වැවට ගොස් නෑ
කිව්වා තතීත කාලේ නාන්නාහ මතු නාති එක කියනවනේ එහෙම නැත්නම් නාන්නාහ
හෙට දේවියගේ කුමාරියෝ යහලුවත් ඉහෙලියන් සමග
නැවට ගොස් නා මත නයි නාති එහෙමනම් බහුවචනේ නාන්නාහ කියන කෙන සමන්නේ මේකේ තියෙන්නේ විදිහටනේ ඇති නේද එහෙම නයි
කී මේකේ මේ කාපි කියන්නේ
පහළ කී වෙනි එකද ඔව් ඒක දීර්ඝ වෙන්න ඕන වචනේ ඔය එකේ වැරදි අපි හදාගත්තේ නෑ නේද හයවෙනි වාක්‍යෙත් තියෙනවා තරුණියෝ එක බත්තේහි නෙමෙයි හත් හයන්න වෙන්න ඕනේ හත්තේහි හයවෙනි වාක්‍යය තරුණියෝ හත්තේහි ඔව් හත්වෙනි එකෙත් අන්තිම වචනේ භවිසත වෙන්න ඕන අකුරු දෙක බැඳෙන්නේ වෙන් වෙලා තියෙන්න ඕන අපෝ 14 වෙනි එකේ පවිසත සයන්නයි තයන්නයි වෙන් කරගන්න 14 වෙනි එකේ කාකි කියලා දීර්ඝ වෙන්න ඕන අපෝ ඊට කලින් තියෙන වචනේ පරියස්සන්ති කියලානේ තියෙන්නේ ඒක පරියේසති කියන වර්තමාන එකේ පරියේසිස්සති කියලා තමයි අනාගත පදේ හැදෙන්නේ පරියේසිස්සති එතකොට ඕක පරියේසිස්සන්ති කියලා පදේ හැදෙන්න ඕන
යන්නත්
ඕ සියන්නක් මෙතට එන්න ඕන යේ යන්නට පස්සේ හරි නේද මනම් කීපයක් තව අනිත් පැත්තේ සිංහලෙන් අනිත් පැත්තට කියමු.
හයවෙනි එක.
කවුද කියන්නේ? ගෞතම වංශයස්ම කියමු බලන්න.
තෙපි ඔරුවලින් ගණින් විතරව ධම්මයෙන් ඉදිරියට ගෙනේ. තෙපි සෝමයේ ඔරුවලින්.
ඔරුවට කියන්නේ? දෝනි. විභක්තිය එතකොට?
දෝනිය.
නෑ විභක්තිය.
විභක්ති මේක වලින්
හා
කරන
හා මොකද යන්න උපකාර කරගන්න පදේ ඔරු වලින් ගොස්නේ එතකොට ඔරු වලින් කියපුවාම අර යාමේ ක්‍රියාවට උපකාරක පදේ ඒ නිසා කරණයි ඈ දෝනි ශබ්දය ඊකාරන්තයි එතකොට දෝනිභි දෝනිහි
දෙපි රෝණි ගංගෙන් නදීන් තරිත්වා ගංගවලින්
විභක්තිය
පංචේ ගාමං හා
ගම් එතකොට මොන වචනද ඒක වචනද බහු වචනද ගම් වලින් කියද්දි ඔක්කොම අමතක වෙලා දැන් ගාම ශබ්ද වර්ණය ගන්නේ කොහොමද? බුද්ධ ශබ්දය වගේ. එතකොට පංචමී බහුවචනේ.
ගාමේහි කිලියන්. කුක්කුටියෝ.
විභක්තිය ඒකේ.
ဒုတိယ
බහුවචනේ. එයියේ ගේන්නේ මේ සත්තුන්ගනේ. එතකොට ඒ අය තමයි ගෙන ඒවට යටත් වෙන්නේ.
කිලියන් ගෙනෙන ආනිස්සත් ආනිස්සත් කියන අනාගත කාලේ ආනිස්සත්.
හරි. හරි.
ලඟින් තරිත්ත.
ඒක තරණය කිරීම අර්ථයේදී තරණය කරන පදය ဒုတိයවට එනවා නේ. නදින් තරිත්වා. නදිය තරණය කොට.
තරණය කරන එක ဒုတိයයි.
ඔව් තරණය කිරීමට ඒක ඉතින් යටත් වෙන පදේනේ. තරණය කරන්නේ ඒ දේ. සමහර ගිනේතුම
මේක
මේ විදාරණය නේද? හරි ඒ ආනිස්සත කියන පදේ ඔව් ගිනේව් කියපුවාම ගිනේව් කියලා තියෙන්නේ නේද? ඔව් මේක නම් විධාන පදයක් ඒකට ආනිත වෙන්න ඕනේ. හරි. දොලොස්සෙමික. ඔව්ද කියන්නේ. මේකේ මේකේ දයන්නක් තියෙනව නේද? ඒකෙදි එතන අතරට ගොන්නොද කියලා කොටසකුත් එකතු වෙන්න ඕන.
ආහිතට දැන් ගොන්නොද?
ඔව්.
දෙන්නොද ගන්නොද?
ස්වාමීන් වහන්සේ කවන්නේ නැද්ද? මේ
සිටුගේ කියන්නේ
එහෙනම් එමන් සෙට්ටි
සෙට්ටිනෝ
හා
සෙට්ටිනෝ දේ දෙනු කියන්නේ
විභක්තිය
දෙනුදියා බවෙන්
හොඳට වාක්‍ය දිහා බලන්න ඕන දැන් ඔකේ මේ විභක්තිය අපි හොයන්න ක්‍රියාපදේ දිහා බලලා ඊට පස්සේ තමයි බලන්න ඕන මේ කවුද උක්ත පදේ කවුද එහෙම
සිටුගේ දෙන්නු සිටුගේ දෙන්නු
තොට ප්‍රථම පදේ ඕක ඒ දෙන්නුම තමයි ක්‍රියාව කරන්නේ ඇතුල්ුනේ
සිටුගේ දෙන්නුද මොන්නුද
හා තොට
දෙයියෝට ගොන්ගෙන
ගෝණ ශබ්ද
ගෝණෝ
බහුවචනේ එතකොට
ගෝණියෝ
ඔව් ගෝනාච
ගෝනාච සායං සවස
වනයෙන් නික්ම
වනයෙන් පංචම වනම් වනම්හා
එහෙම
නික්කම්ම
නික්කම්ම හරි.
නික්කම්ම වැවේහි වැවේහි කියන්නේ
විභක්තිය ඒතකොට.
විභක්තිය සම්පූර්ණ.
එහෙම.
වාපිය වාපියම්
පෙන් වී.
පෙන් වී කියන්නේ පාන.
පානීය කියන වචනේත් කියන්න පුළුවන්. උදක කියන වචනේ කියන්න පුළුවන්. ඒතකොට උදකං.
උදකං.
B කියන එක මෙතන දීලා තිබුණා දන්න එක පිවිත්වා කියලා ගන්න. තියෙනවද?
නැහැ.
ඒක ලියා ගන්න එහෙමනම්. පිවිත්වා.
ඉඳන් පිවිත්වා.
පිවිත්වා.
ගාමං. ආද්ද.
ඇතුල් වෙනවට කියන්නේ පවිසති කියලා කියනවා. එතකොට පවිසින්සු පවිසින්සු පිවිසුනාහ සිංහලෙන් කියන්නේ පිවිසෙනවා කියලා. ඉතින් ඒක පාලි පවිසින්සු කියන වචනෙට ඉතින් ගොඩාක් ළඟයි. පිවිසුනා. එතන ටිකක් අමාරුයි තමයි වගේ නේද?
මෙන්න තාලනේ නික්කම් කියන්නේ නික්ක මිත්වා කියන දේ.
පුළුවන්. නික්ක මිත්වා. දෙකම තියෙනවා. තව අමාරු වචන තියෙනවද? අමාරු වාක්‍ය එහෙම මේ පබෝදානන්ද ඇස්මන්ට තේජානන්ද ඇස්මන්ට යමන්න එහෙන එකක් කියමු. හතරවෙනි එක නගින්නේ යම් තැනකටද ඒ පදේ මොකද්ද ඒ වචනේ ඇහෙන්නේ? ආරුහි එතකොට අතීත ක්‍රියාපදේ පූර්ව ක්‍රියාපදේ වේ. අතේ කියලා කියද්දි උතන අතේ ඇඟිලි කියද්දි ඔය අර්ථය අයිතියක් ගැනයි ගොඩක් වෙලාවට පේන්නේ. අතේහි අතේ ඇඟිලි වලින් අතට අයිති ඇඟිලි වලින් අඟුලි පදේ අඟුලි එතකොට ඇඟිලි වලින් කියද්දී උතන අර්ථය ඒ ඇල්ලීමේ ක්‍රියාවට උපකාර වෙන දේ. එහෙමනම් විභක්තිය ඇඟිලි වලින් ඇල්ලුවේ ඇඟිලි කරණ කොටගෙන ඇඟිලි උපකාරී අඟුලි. එතකොට ඒකේ කරණ බහුවචනේ රතනානන්දයක්ම ඒක පුළුවන් කියන්නේ අඟුලි ශබ්දි ඉකාරාන්තයි ශ්‍රීලිංගයි. එතකොට අඟුලි තිලේසි යෝකේ මං කලින් කියලා තිබුණා ඒක ඒ බහුවචන පද හදාගන්න හරි ලේසි හිතන්න දෙයක් නැහැ. ඒකේ ඊකාරාන්ත පදයක් නම් තියෙන්නේ කෙලින්ම හී බිහි දෙක එකතු වෙනවා. ඊකාරාන්ත පදයක් නම් ඒක දීර්ඝ වෙනවා. උකා ඌකාරාන්ත පදයක් නම් ඒ විදිහටම එකතු වෙනවා. උකාරාන්ත පදයක් නම් ඒක දීර්ඝ වෙලා හී බිහි කොටස එකතු වෙනවා. ඒවා ඒ හැදෙන රටා ටික මතක තියාගන්න. එතකොට ඉතින් ලේසි. හරි. එතකොට ඉතිරි ටික අඟුලිහි අත්තට කියන්නේ මොකද්ද? හා. සාකං ඇල්ලුවාය කියන එකට එතන අදෝලිපියක් තියෙනව නේද? මොකද්ද තියෙන්නේ? හා. මන්ට කියන්නේ වෙලා යනවනේ නේද? ගත්තේය යන අර්ථයෙන් ක්‍රියාව යොදන්න කියනවා. එතකොට ගත්තේය කියලා කොහොමද කියන්නේ? ගන්නවා කියන්නේ කොහොමද? ඈ? ගන්නවා කියන්නේ ගන්නේද? රතී වර්තමාන පදේ මොකද්ද? ගන්හාති වර්තමාන පදේ. ගන්හි කියන්නේ අතීත පදේ. එතකොට ඇල්ලුවේය කියලා කියනවා නම් මෙතන තියෙන ඇල්ලුවාය කියලා නේද?
ඇල්ලුවාය.
ඔව් ශ්‍රීලිංග පදයන්නේ. ඒ නිසා ඇල්ලුවාය කියලා තියෙන්නේ ඒක වචනයි. ඒ නිසා ගන්හි. හරි නේද? තව ටිකක් බලන්න වෙයි එහෙනම් ඈ. හරි. ගෝපෙතිසන් නම් සිත් එකක් කියමු. තුන්වෙනි එක කියමු තමයි. නේ. ඉක්බිති කියන්නේ ඉන්පසු කියන අර්ථය. ඉක්බිති. අත. අත. තරුණියගේ. තරුණී ශබ්දය. තරුණී. නේ. සකේල ශ්‍රීලිංගෙදි එකතු වෙන්නේ. යා යන්න කියක තමයි. තරුණියා. උභාතුනෝ කියන පදේ වඩා හොඳයි. භාතුස්ස හෝ භාතුනෝ පදේ. භාතු ඒ විදිහටයි පදේ හැදෙන්නේ. සොහෝ යුරා කියලා තියෙන්නේ නේද? එතකොට භාතාවෙන් ගංගායන් ගංගෙහි කියපුවාම එතකොට සප්තමී ඒකවචනයි. ගංගා ශබ්දය එතකොට ගංගායන් කියලායි පදේ හැදෙන්නේ. සප්තමී ගංගායන් පූර්ව ක්‍රියා පදය. නා එතකොට නහත්වා ගොස් කියන්නේ පූර්ව ක්‍රියා පදයක් නේ. ගන්ත්වා ගච්ඡති කියන පදෙන් හැදෙන පූර්ව ක්‍රියා පදේ ගන්ත්වා ගොස් පුඤ්ජති කියන ක්‍රියා පදයේ අතීත කාල පදේ බුඤ්ජි බුඤ්ජි. මේ පූර්ව ක්‍රියා හැදෙන ක්‍රමයේ පොඩ්ඩක් බලලා තියාගත්තම දීටි. ඒ ටික විස්තරේ මම කියවනේ. ටික ටිකක් බලලා තියාගන්න හැමෝම. ඒතකොට දීටි එක අල්ලගන්න ඉච්චර ලොකු අමාරුවක් නැහැ. මූලික වේ හැදෙන ක්‍රමයේ බලලා තියාගත්තම විස්තර ඇතුව ඒ ටික කෙරෙන්නේ දෙවෙනි පොතේදී. ඒතකොට මේව හැදෙන ආකාර ඔක්කොම විස්තර කරනවා. එතකන් අපි දැනට පොඩ්ඩක් බලාගෙන යමු මේ තියෙන විදියට. ඒ ඇති ගෞතම නන්දයාස්මත් එකක් කියමු බලන්න. එහෙනම් මේ 10 වෙනි එකද? හරි. සකී ශබ්ද නේ. ඒ ඉහෙලිය. භගිනී කියන පද ගොඩාක් තියෙනවා. සොහයුරිය කියන අර්ථයේ පද කීපයක් කියදෙනවා. භගිනී පදේ නේද මෙතන දීලා තියෙන්නේ. ඒක කියමු. තොර සොහයුරියෝ විභක්තිය මොකක්ද? ඒ ප්‍රථම වුණේ ගියේ ඒ අයනේ. එතකොට ඒ ක්‍රියාව කරපු කෙනා. එතකොට කොහොමද බහුවචනය හැදෙන්නේ? භගිනී 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 භගිනියෝ භගිනී කියලා කිව්වත් කමන්නේ භගිනියෝ කියලා කියන්නේ. එතනින් කියලා කියද්දි එදා කිව්වා මං තෝ ප්‍රත්‍යේකතු වෙනවා. එතකොට පංචමී අර්ථේ ත ශබ්දයට ඒ කියලා කියන්නේ ත කියන. දැන් පාලියෙන් සිංහලයේ ඒ කියන වචනේ පාලියෙන් කියන්නේ ත කියන ශබ්දේ. එතකොට පංචමී අර්ථයේ අපි තෝ කියලා විභක්ති ප්‍රත්‍යයක් ගැන කතා කරලා. ඇත්තට මේක තද්දිත ප්‍රත්‍යයක්. එතකොට තතෝ කියන එකේ තේරුම එතැනින්. යතෝ යම් තැනකින්. කුතෝ කොතැනින් කියලා අපි පද ටික ලියාගත්තා නේද එදා. තස්මා කියන පදේ තියෙනවා. ඒ වුණාට ඒකේ තව අර්ථ තියෙනවා. ඒ නිසා තතෝ කියන වචනේ වඩා හොඳයි. තම්හා කියන එක නම් කිව්වේ. තම්හා මේක වඩා හොඳ. දැන් මේක තාම අපිට එච්චර අහුවෙලා නැහැ. ඊළඟට ඉස්සරහට එනවා මේ සර්වනාම පද ටික යත ශබ්ද. එතනදී අපි තව ටිකක් ඒක ගැන කතා කරමු. ඔව් තතෝ දීලා තියෙනවා නේ. හරි. තතෝ කියලා කියමු. තතෝ එතනින් පොරුවක නැග. එතකොට පොරුවක කියලා කියද්දී අපි විභක්තිය යම් තැනකට නගිනවා නම් විභක්තිය ද්විතිය. හරි. වරුවට කියන්නේ දෝණි. දෝණි නෑ නෑ ආගන්ත නෙවෙයි
ආ
ආ ආරු ආරුයි කිය ගංගෙහි සප්තමි ගංගේ ගංගෙන් නෙවෙයි ගංගෙහි ගංගේ කියන කෙනේ තේරුම එතකොට ඒකේ අර්ථය ගඟ ආධාර කරගෙන කියන අර්ථය එතකොට සප්තමි ගංගා ශබ්දය ගංගායන් එහෙම නැත්නම් ගංගාය ගංගාය ගංගායන් එහෙම නැත්නම් ඉනේ යා නෙවෙයි ආකාරාන්ත ශබ්දවල යයන්ක් එකතු වෙන්නේ ඉී කාරාන්ත ශබ්දවල එහෙම තමයි යා යා යන්ක් එකතු වෙන්නේ එතකොට ගංගායන් ගියහ ගච්චී නෙවෙයි බහුවචනේ හරි ගච්චින්සු එ ගච්චින්සු ඇති දෙහිනම් මේක ඇති නේද විරාවත් ගියපු නිසා අභ්‍යාසයේ ඔක්කොම ඉතින් කතා කරන්න තියෙනවා නම් හොඳයි වෙලාව ඉතින් මදි නේද ඒ නිසා අමාරු ඒවා එකයි මං කිව්වේ බලාගෙන ඉන්න කියලා එහෙම නොත් ලේසි ටොපික් කතා කරන් යන්න අපි එහෙමනම් තව ටිකක් ඉස්සරහට යමු නේද අලුත් කාරණා ලොකුට ව්‍යාකරණ කාරණා නම් කතා කරින්නේ ඊට පස්සේ ඔන්න දීලා තියෙනවා මාතු ශබ්දය ශ්‍රී ලිංගයේ උකාරාන්ත මාතු ශබ්දය. ඒ වගේම ඊට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට වර්ණනගෙනවා දේනු කියන ශබ්දය. මේ මාතු කියන ශබ්දය ශ්‍රී ලිංග පදයක්. ඒ වුණාට මේකේ වර්ණනගීම ගොඩාක් දුරට පුල්ලිංග පිතු ශබ්දයට ආසන්නයි. පුල්ලිංගයේ පිතු ශබ්දය තිබුණානේ. මාතු ශබ්දය එහෙම ඒ වර්ණගුණ ක්‍රමයට බොහොම ළඟයි මේක වර්ණගෙන විදිය. ඒ නිසා මේ පොඩ්ඩක් ඒක බලලා තියාගත්තම මේකේ අල්ලගන්න ලේසි. හරි. කියාගෙන යමුද හැමෝම තේරුමත් එක්ක ඒ ටික හුරු වෙන්නත් එක්ක ඒකට කියවෙනවනේ.
මාතා මාතා මෞතුමෝ මාතරෝ මවුරු මාතරම් මවර මාතරේ මාතරෝ මවු මාතරා මාතුයා මාතරේති මවෙහි මාතරේහි මාතරේහි මාතුහි මාතුහි මවරවනිසි මාතුයා
මවට මවගේ පොඩ්ඩක් ඉන්න ඒකේ මාතු කියලා පදේකුත් හැදෙනවා ඒකත් ලියාගන්න එක හොඳයි මාතු නෑ මාතු විතරයි ඔව් මාතු යා මාතු තතියාවේ නේද ඔව් තියෙනවා ඒ අපි දැනටද මේ තියෙන ටිකවත් බලාගෙන යමු කොනේ දැන් අභ්‍යාසයට යෙදෙන්නේ ටිකනේ මොකද දැන් තියෙන ටිකක් නැත්නම් අමතක වෙනවනේ
මාතුයා
තු නෙවෙයි ඒක කෙටි වෙන්න ඕනේ මේකෙත් මාතුස්ස කියලා පදයක් ගැන කියලා තියෙනවා යෙදෙනවා අඩුයි ඒවයි මේක ශ්‍රී ලිංග පදයක් නේ
මේකේ තියෙන මාතුයා
ඒක තමයි මාතු කියලා කොටසකුත් එකතු වෙන්න ඕන තාම.
ආ මාතු විතරයි.
ඔව් ඔව්. මාතුයා මාතු පද දෙකක් තියෙනවා. හරි. ඒක ඒතකොට තේරුම මවට මවගේ. මාතරාණං මාතානං මාතුණං මව්වරුන්ගේ. ඔව් දෙකම එනවා අර්ථ.
මාතරි
මව කෙරේ
මාතුසු නේ
මේකේ නම්
මාතරේසු මාතුසු
මතක විදියට මේක මා තුසු කියලා තමයි එන්නේ. මම ඒක පොඩ්ඩක් බලලා කියන්න.
මේ මාත
මේකෙදි දෙවිදියේම පද තියෙනවා. මා තුසු කියලා පදයකුත් තියෙනවා. මා තුසු කියලා පදයකුත් තියෙනවා. මේක කෝකද වැඩිපුර යෙදෙන්නේ කියලා ඔය දෙකම තියෙනවා. අපි දැනට තියෙන එක විතරක් පාඩම් කරගමු නේද? ඒ ටිකවත් ඉතින් නැත්තම් කිරින්නේ නැහැ නේද? ලියලා තියාගන්න කැමති නම් දැන් වර්ණගිල්ල පොතෙන් බලා ගන්නවා නම් ඉතින් වඩා හොඳයි. ඒකෙන් පාඩම් කරනවා.
එතකොට තුනක් තියෙනවා ඒකට නේ?
ඔව්.
මාතරේසු මාතුසු මාතුසු.
එතකොට ඒකේ තේරුම මව්වරුන් කෙරෙහි. ඊට පස්සේ ආලපන හේ මාත මාතා මෞතුම ඔව් මෞ තුමනි එහෙමනම් කියන්නේ. ඔය එහෙම කියන්නේ සාමාන්‍ය අම්මට කියදිනේ. ඔව් මෞනි කියලා කියන්නේ. මෞනි පියාණෙනි.
මෞවරුනි.
මෞ වරුනි. ඔව්.
මෞනි
මෞනි. හරි. සිංහලෙන් අපි ඒ විදිහට පාවිච්චි කරන්නේ නැහැනේ. අපි අම්මේ කියලා කියනවා මිස නේද? මෞනි. සිංහල දන්නේ නැති එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ නේද? ඊළඟ එකක් කියාගෙන යමු බලන්න. දැන් දී දේනු ශබ්දය.
දේනිතමෝ දේනු 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 දේනු
දේනු දේනු දේනු විසින්. ඒ දැන් හරි දේනු විසින්.
දේනු වි දේනු වි
දේනුභි දේනුහි එතකොට ඒකේ අර්ථ තුනක් තියෙනවා. දෙනුන් විසින් දෙනුන් කරන කොටගෙන දෙනුන් කෙරෙන්
දේනුයා.
එතකොට ඒකේ අර්ථ දෙකක් තියෙනවා. දෙනට දෙනගේ
දේනුන දෙනුන්ගේ දෙනුන්ට.
හරි.
සප්තමී දේනුයා
ඒකේ
ඒ හොඳට
ඉගෙනවමයි එකක් දේනු යම් කරගන්න.
දේනු යම්
යම් යම්
දේනුයා
දේනුයා දේනුයා දේනු දෙන
දෙනු දෙනු
හා දෙනුනි
දෙනුනි
අනේ මෙතන හේද තියෙන
පොක භෝති කියන හදාගත්තා නම් හොඳයි. භෝති
තමයි තමයි
ශ්‍රී ලිංග පදේ භෝති භෝති භෝතියෝ.
එතකොට දෙනු දෙනු දෙන කියන්නේ
මොකක්ද? එළ දෙනට.
අනේ දෙනක
දෙනවලට නැහැ. ඒක ඒතෙන් වෙන දැන් මොව දෙනට මිග දේනු කියලා කියන්න පුළුවන් කියලා
පේනවා.
මිග දෙන. ඔව් ඔව්. ඒතෙන් වෙන මිගී කියලා වෙනම පදයක්.
දෙකම වරණ ගන්න ඕන නිකන්. ඈ? දෙකම දේනු શબ્දයෙන් තමයි මොව කියලා
පදයක් වරණ ගන්න. නෑ ඒක සමාස කරලා මිග දේනු කියලා පුළුවන්. ඔව් එහෙම යෙදෙනවා මට ඉච්චර ලොකු මතකයක් නෑ බලන්න ඕනේ ඒක. හරි එතකොට ඒ වගේ ශබ්ද වෙන පද ටිකක් දීලා තියෙනවා. ඒවා ටිකක් බලලා තියාගන්න ඕන. කනේරු දද්දු කණ්ඩු රජ්ජු කාසු සස්සු විජ්ජු ධාතු මේ පද ටික. දැන් එතනින් එහා කොටස් ටික ඉතින් දැන් මේ ටික මට කියන්න පුළුවන්. ඒ ටික බලලා තියාගන්න එක ඉතින් මට ඒ ටිකත් ඉතින් මට කරන්න පුළුවන්. ඒතකොට ඉතින් මට ඒ ටික කියන්න පුළුවන් වෙයි. නැත්තම් බැරි වෙනවා නේද? ඒක නිසා ඉතින් අර මට පුළුවන් උපරිමයෙන් දැන් තියෙන ව්‍යාකරණ කාරණා ටික පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒ ටික බලලා තියාගැනීමේ කටයුත්ත තම තමන් සතුයි නේද? ඒක නිසා ඉතින් එහෙම බලාගෙන යමු. ටිකක් උනන්දු වෙ මේ ටික කරගෙන කාලෙ මදිද? කමන්නේ දැන් ඊළඟට දවස් දෙකක් තියෙනවනේ නේද?
ඒක ගන්නද
නේද?
ඇයි?
ඒක පින්ක හොඩ ඉච්චර වැඩ තියෙයි. ඇස් මට
මම නම් කොහොමද ඉන්නේ? දෙකක් ඉන්නේ
යන්නේ. පින්ක හොඩ යනවා නේද? ඔය ටිකක් ඒක කමන්නේ නැහැ. ඒකට ඉති උදව් කරන්න. ඒ වුණාට ඉතින් අර තමන්ගේ කටයුතුත් ඒ අතරේ විවේක තියෙන ගානක් ටිකක් කරගන්න ඕන. අනිත් තියෙනවටම ඒ වගේම මේවා කරලා තමන්ගේ කටයුතු පරක්කු කරන්න එපා. තමන් කරන පරයන්ක අඩු කරන්න ඒවා කරන්න යන්න එපා. ඉතින් ඒ තමන් ඒ කරන අනිත් කටයුතු දැන් වෙන මොනවා කරලා දානි වළඳන්න නැතුව එහෙම ඉන්නවද? ඈ ඒක නිසා තමයි කියන්නේ. ඉතින් තමන්ගේ දැන් ඒ තියෙන ඡන්දය කැමැත්ත ආදී නිසානේ අවශ්‍යතා සලකලා. ඉතින් ඒ වගේ තමන්ගේ දියුණුවට උපකාරී වෙන මේකත් අවශ්‍ය දෙයක් කියලා කල්පනා කරගෙන කරගෙන යන්න. එතකොට ඉතින් ඒත් එක්කම ඔය පරයන්ක එහෙම කරන ඒවා ඒවත් මගහරින්න එපා. ඉතින් ඒ තමන්ට අවශ්‍යම දේවල් ටික මගහැරියොත් ඊට පස්සේ අනවශ්‍ය දේවල් වලට තමයි ඉතින් කාලය ගත වෙන්නේ. සමහරවිට අපි නිදා ගන්න පැය කීයක් අපි ගත කරනවද කියලා ඒව හදලා බලන්න. වඩා හොඳයි ඉතින් පුළුවන් නම් දිනචරියාව එහෙම දිනනවා. එතකොට ඉතින් තමන්ටම අඩුපාඩු තියෙනේම හදාගත්තා. සමහර ආශිමුතුන්ලා නම් ඉතින් මොන අදිෂ්ඨාන තියාගන්නවා උපසම්පදා වුණ දවසේ ඉඳන් මම දිනචරියාවක් එහෙම ලියලා පිළිවෙලට කරනවා කියලා. දැන් මම එක ආශිමුතුන් කෙනෙක්ගෙන් ඇහුවා ඊට පස්සේ දැන් කිව්වා මේ උපසම්පදායෙන් පස්සේ මේ මම එහෙම ඩියටර් දියන්න හිතන් ඉන්නේ කියලා හංසෝ කියලා. මෙතන නෑ ඒ ආශිමුතුන්. ඊට පස්සේ දැන් මම උපසම්පදායෙන් පස්සේ කාලෙකට පස්සේ ඇහුවා. බැරි වුණා සනන්ද හෙට ඉඳන් ලියනවා කිව්වා. ඊට පස්සේ දැන් ඊටත් කාලෙකට පස්සේ මම ආය අහලා බැලුවා. බැරි වුණා සවර්ණහස කියනවා. දැන් එහෙම වුණාම අපහු මම අහන්නෙත් නෑ ඉතින් පවුනේ. ඊට පස්සේ මේ අපහු මම මේ මෑතක අහලා බැලුවා ඉතින් ලියවිලා නෑ. ඒක නිසා ඉතින් දැන් ඉතින් ලිව්වේ නැතත් කමන්නේ තමන්ගේ ඒ පාලනයක් ඇතුව පිළිවෙලකට ඒ ටික කෙරෙනවා නම් එහෙම නැත්තම් කාලේ අපත යනවා නම් ඉතින් ඒ වගේ එකක් ලියලා හරි තමන් උත්සාහයක් ඇති කරගන්න ඕන. බලෙන් හරි කොහොම හරි කරව ගන්න තමන් ලවාම නේද? ඒක නිසා ඉතින් ඒ වගේ අපි මේවා කරගෙන යමු. ඊළඟට අපි ඉතිරි ටික චුට්ටක් බලලම නවත්තමු. එතකොට ඊළඟට අභ්‍යාස දෙකටත් මේවා කරගත්ත හැකියි නේද? චිත්ත ශබ්දයත් කියලාම අමාරුද?
නෑ.
අපි ඊළඟ ශබ්දයත් එහෙනම් චිත්ත ශබ්දයත් කියනවා.
ඒකෙන් ඉවරයි.
ඔව් ඒකෙන් නෑ තව ඉස්සරහට තව කීපයක් තියෙනවා. ඔව් ඊකාරාන්තේ ශබ්ද ටික තියෙනවා.
හැබැයි අඩුවෙන් දීලා කියන්නේ මේ විචතර වේදේ නේද? මේ අඩුවෙන් කියන එකත් අඩුවෙන් කියන්නේ
මොනවද?
දැන් අපි කරේකේ
ඔකේ දෙක හේතුව අඩුවෙන් දෙන්නේ හේතුවක් අඩුයි. යෙදෙන පද ප්‍රමාණය අඩුකම නිසා. තව මේ වගේ යෙදෙන පද තියෙනවා. තව වර්ණගිරි පොත් ගත්තම ඒ වගේ සමහර තව පද ටිකක් පෙන්වලා තියෙනවා. දැන් ඉතින් මේ තිබුණේව බලලත් නැතුව ඉතින් මේවත් තව දීලා මොකටද කියලා ගන්න හතරත් හිතෙන්නේ නැති ඉතින් මෙහෙමනේ කියලා ඉතින් තේරෙන්නේ නැති නේද?
හැබැයි මෙහෙම
උගන්වලත්
ගොඩක් තිබුණාම එකක් හරි මතකයි. දැන් තුනක් හතරක් තිබ්බම එකක් හරි මතකයි.
ඒ ඉතින් තමන් බලන්නේ තියෙකේ වැරද්ද. නැත්තම් පොඩ්ඩක් තියෙද්දි ඉතින් මතක තියාගන්න ලේසි වෙන්න එපා. නෑ
නේද? එකක් තියෙද්දි මතක නෑ මොකක්වත් ඒක.
ඒක ඉතින් බලලා තියන්න. හරි. අපි චිත්ත ශබ්දයක් කියමුද? චිත්ත ශබ්දේ ලේසි දැන් මේකේ මතක තියාගන්න තියෙන චිත්ත කියලා කියන්නේ අකාරාන්ත නපුන්. දැන් අපි ත්‍රිලිංග පද දැන් කතා කරලා ඉවරයි. දැන් තියෙන්නේ නපුංසක ලිංග පද කතා කරන්න. එතකොට මේ නපුංසක ලිංග පදවල ප්‍රථම ද්විතිය දෙක විතරයි වෙනස් වෙන්නේ පුල්ලිංග අකාර ඒ අන්ත පදෙත් එක්ක. දැන් පුල්ලිංග අකාරාන්ත පදේ පුළුවන් නම් මේකේ ප්‍රථම ද්විතිය දෙක විතරයි, ප්‍රථම ද්විතිය ආලපන ඒ තුන විතරයි බලන්න තියෙන්නේ. අනිත් ඔක්කොම බුද්ධ ශබ්දේ වගේමයි මේකේ. පැහැදිලිද?
පුරිසෝ
වගේ. ඔව්. පුරිසෝ බුද්ධ මේ ශබ්දේ වගේ. ඒකෙත් ඒක වචන පද දෙක වෙනස් වෙනවා. දැන් බහු වචනෙත් එකක් අර වගේමයි. බුද්ධා ශබ්දේ වගේ, පුරිසා කියන ශබ්දේ වගේ, චිත්තා කියලා පදයක් තියෙනවා. ඉතින් කීපේ විතරයි මතක තියාගන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ටික දැන් ටිකක් උත්සාහවත් වුණොත් බලන්න අමාරු නැහැ. මතක තියාගන්න අර කලින් ඒවත් එක පොඩ්ඩක් සංසන්දනය කරලා බලපුවාම මතක තියාගන්න ලේසි. ඒ නිසා ඉතින් ටිකක් උනන්දුවෙන් බලලා තියාගන්න මේ ටික. කොහොමද මේ පරණ ඒවා ටිකක් අමතකයි නම් අපි දිගට ඉස්සරහට යන එකේ තේරුමක් නැහැ. ඒ නිසා තව පොඩ්ඩක් එහෙම වුණොත් ඉතින් පරක්කු වෙනවා පොත. ඉස්සරහට මම ටිකක් අහලා බලලා ටිකක් අමතකයි වගේ නම් ආයේ ටිකක් මේ පොත පොඩ්ඩකට තියලා එහෙම වුණොත් වෙන පොතකින් හරි ටිකක් ආයේ ඉස්සරහට ගිහිල්ලා එහෙමවත් බලමු. එහෙම කියලා මේ නවත්තන්න එපා මේ පාඩම් කරන එක. ටිකක් උනන්දුවෙන් ඒ ටික බලලා තියන්න අපි බලමු ඉස්සරහට ඒකට මොකක් හෝ ක්‍රමයක් නේද ටිකක් මතක හිටින විදියට. තමන් උත්සාහයෙන් පාඩම් කරන්ද ඒත් මතක නැත්නම් අපි බලමු. මට ඉතින් විවේක තියෙන වෙන වෙලාවක හරි මාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න එහෙම වුණත් මම උදව්වක් කරන්න බලන්න. වෙන කවුරු හරි එක්ක තව පොඩ්ඩක් කතා කරගෙන යන්න ඒ පොත තියෙන වෙලාවට අමතරව. එහෙම අපි බලමු එහෙම පොඩ්ඩක් කරගෙන මොනවා හරි තුට්ටිකේ අඩුපාඩු තියෙනවා නම් ඒව හදාගන්න නේ. හරි. එහෙමනම් කියාගෙන යමු බලන්න ඒකත් හැමවම නේද?
චිත්තං චිත චිත්තා චිත්තානි චිත්තං චිතර චිත්තේ චිත්තානි චිත්තේන චිත්තගති චිත්තේ විචිත්තේ විචිත්තිති චිත්තස්ස චිතර චිත්තාන චිත්තවර චිත්තා චිත්තම්මා චිත්තස්මා චිත්තගති චිත්තකේන චිත්තේරි චිත්තේරි චිත්තේරි
සිතෙහි කියලා කියන එක වඩා හොඳයි එතනක. සිතෙහි
කරණ චිත්තේ
සිත කරණ කොට කියන
කරණ කොට
සිතින්
සිතින් කරණ කොට කියන චිත්තේ විදේ චිත්තේ වි චිත්තේ කරණ කොට කියන සිත්වනි
සිත්වනි
චිත්ත
ඒ චිත්ත
ඒ චිත්ත
එම්බා සිත
එම්බා සිත
ඔන්න ඔක එහෙම යෙදිලා තියෙනවා තේරගතා වල එහෙම අවවාද කරද්දි තමන්ගේ හිතට ඒ රහතන් වහන්සේලා රහත්වයටපත් වෙන්න කලින් හිතට නිග්‍රහ කරපු තැන්වලදී එහෙම එම්බාසිත හේ චිත්ත ඒ විදිහට කතා කරලා තියෙනවා. කියන්නේ ආමන්ත්‍රණය කර. හරි. එතකොට බහුවචනේ
භවන්ති චිත්තා චිත්තාන
භවත් සිත්
චිත්.
ඒක නම් මට මතකයක් නෑ එහෙම යෙදිලා තියෙන තැන. තමන්ට තියෙන්නේ නම් එක හිතයි නේ එක වෙලාවකට. හරි.
සත්‍යමින් බහුවචනෙන චිත්තේ කියන්නේ සිත් වල නෑ මොකද?
සිත්හි කෙරේ. ඔව්. සිත්හි කියවන. ඊට පස්සේ ඊට සමානව වර්ණගෙන පද ටිකක් තියෙනවා. ඒ ටික අපි එක්කෙනෙකුට දෙමු ඉක්මනට කියාගෙන යන්න. එතකොට ඇහිලා හරි ටිකක් මතකෙටත් හිටිනවනේ නේද? විනේ විසුද්ධියස්ම කියාගෙන යමු බලන්න.
මේ පින් වැතිරමත් එක්ක.
ඔව් ඔව්.
ඥාන ඥානේ නුවණ දාන ධන
දාන කියන්නේ දානය කියලා අපි සිංහලෙන් කියන්නේ ඈ.
දාන දානය ධන ධනය පාප පව රූප රූප ධාන නාසය දුක්ඛ දුක්ඛ ආයන සැස සුඛාන සෝහන ලෝචන සැස අමෘත අමෘත හදය හෘද කීර
කිරිපාන නිමිමන් අරණ්‍ය වන වත්ත වත්ත සත්ත කුඩය චේතිය චෛත්‍ය සීල සීලය පුණ්‍ය පින ඵල ගෙදිය විපාක සෝත කන සුඛ සැපය මූල මුල නිල පවුල
ඔව් ඒක හදා ගන්න ඕන මේ ඉවුර කියන එකට කියන නම කූල ඒක දීර්ඝ වෙන්න ඕන කූ යන්න නිලුම් මල හරි නිලුම්
පදුම තියු පන්න කොළ වදන මූණ සීවර සිවුර කුලින වැලි නගර නුවර සුවන් සත්‍ර උදක දිය ජල ආයුධ ආයුධ අණ්ඩ විත්තර අලාත ගිනිපෙනෙන කුප්ප මල්
හරි නේද? එතකොට මතක තියාගන්න තියෙන දැන් මෙතන කියවුන හැම දෙයක්ම පණ නැති දේවල්. එතකොට මං කලින් ඒ කතාව කිව්වා. නපුංසක ලිංග කියලා සිංහලයේ කියන පද පාලි භාෂාවේදී ඇතැම් පද ටිකක් තියෙනවා ඒවා පුල්ලිංග විදියට වර්ණගෙන. තව කොටසක් තියෙනවා ත්‍රිලිංග විදියට වර්ණගෙන. අනික් කොටස නපුංසක ලිංග විදියට වර්ණගෙන. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ තුන් ප්‍රත්‍යාන්ත පද කියලා ටිකක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් දැනගන්න එක වටිනවා. කොහොමද මේ පදේ හැදෙන්නේ කියන එක? ඒකේ අර්ථය මොකක්ද? තුන් ප්‍රත්‍යාන්ත පද කියන්නේ කි? තුන් කියන එකේ තේරුම
තොට පදේ හැදෙන්නේ මේ විදියට. මේ ධාතුවට යන්නක් එකතු වෙනවා. ඊට පස්සේ තුන් කියලා කොටස එකතු වෙනවා. ඉතින් ඒකෙදී මේ හැම වෙලෙම යන්න එකතු වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕන. ඒ යන්න හැම තැනකම එකතු වෙන්නේ නැහැ. ඇතැම් තැනක තමයි එකතු වෙන්නේ. ඇතැම් කියන්නේ ගොඩක් තැන්වල එකතු වෙනවා. තව පොඩි වෙනස්කමුත් වෙලා පද හැදෙනවා. අපි ඒව ගැන මේ පද හැදෙන විදිය දෙවෙනි පොතේදී තමයි ගෙන්නෙන්නේ. මේකත් එතකොට කිතක පදයක්. තුම් ප්‍රත්‍යාන්ත පද කියලා කියන්නේ කිතක වර්ගයක්. ධාතුවකින් හැදෙන්නේ. ඒ නිසා කිතක නාම. මේවා වර්ණගින්නේ නිපාත සංඛ්‍යාවට යන්නේ. මේවත් එතකොට වර්ණගින්නේ නැති නිසා නාම වර්ගයක් කිතක නාම. වර්ණගින්නේ නැති නිසා ඒවට තව නමක් කියනවා නිපාත කියලා. එතකොට මේ වගේ තේරුම් ටික ඉක්මනට කියාගෙන යමුද? ගෞතම නන්දයස්ම කියාගෙන යමු බලන්න මේ ටික. දෙකේම තේරුම එකයි ඈ. කාතුම් කත්තුම් කර ධාතුවෙන් හැදෙන්නේ කිරීමට. හරි.
ගන්තු යනි යන්ත බොන්ත හිවිතු බොන්ත හරිතුම් ගෙන යන්ත ආහරිතුම් ගෙන යන්ත
නේ නේ නේ
ගෙන යන්ත
හා
ලද්දු ලබන්ත ලබිතු ලබන්ත බොත්තු
නේ ඒක බොත්තු
බොත්තු අනුභව කරන්ට බුන්ජිතු අනුභව කරන්ට
ඒ බොත්තු බුන්ජිතු පද දෙකම එක අර්ථයි.
අනල වන්දිතු
පොළුවන් වන්දිතු පස්සිතු වරන් නේද? වැඳීමට දැකීමට උතුම් වූ ඒ දෙක ඒකට වටිනා කියන එකයි අර්ථය. හරි. එමනම් ඉතිරි ටික අපි බලාගෙන ඉමු. දැන් උන්නේ ඉවර වෙන්න යන්නේ වර්ණය කිලි ටික අපරාධේ නේද? ඈ. තව ටිකයි. එතකොට අපරාධේ. ආයේ ඊට පස්සේ තව ටිකක් තියෙනවා මේ නේද? සංඛ්‍යා. ඔව්. ඒවනම් සර්වනාම ටික තියෙන්නේ. ඒ ටික කලින් බුද්ධ ශබ්ද ආදී බලලා තිබුණොත් ඊට වඩා ලොකු වෙනසක් නැහැ. මේක ඇත්තටම දැන් මේ වගේ පොඩි වෙනස්කම් තියෙනවා ඒ බුද්ධ ශබ්දාදියට වඩා. ඒ නිසා මේකේ එකක් හොඳට පාඩම් කරගත්තොත් ඉතිරි ඒවා මේ සර්වනාම වල එකක් හොඳට පාඩම් කරගත්තොත් ඉතිරි සර්වනාම ඒ විදිහටම හැදෙන හදා ගන්න පුළුවන්. ඒ නිසා ඉස්සරලා හොඳට බුද්ධ ශබ්දයේ ඉඳන් ඒ තියෙන මූලික ශබ්ද ටික ටිකක් පුරු කරගන්න. ඊට පස්සේ ඉතින් අනිත් ඒවා ඇච්චර ලොකු අපහසුවක් නැහැ. ඉතින් අපි ඔయిత වඩා ඉතින් කාලේ වැය කරනවනි දේවල් වලට නේද? ඒක නිසා ඉතින් අර ටිකක් උත්සාහවත් වෙලා. හරි. තව වෙන මොන හරි ගැටලු එහෙම තියෙනම් අහන්න බලන්න දැන්ට තියෙනවා. මට අහුවෙලා නම් තියෙන්නේ එහෙම. පණ තියෙන කෙනෙකුට එහෙම නපුංසක ලිංගය යෙදෙන මතකයක් නැහැ. එතන අර්ථය වෙනවා. මම කලින් කිව්වා අර ඇත යන අර්ථයේ පදයක් තියෙනවා න කියලා ප්‍රත්‍යයක් එකතු වෙනවා කියලා. එය ඇති තැනැත්තා. තේරුණාද? ඒත් එක්කම බහුබීහි කියලා සමාසයක් තියෙනවා. ඒකෙන් යමෙකුට එය ඇත්තේද කියන අර්ථයෙන් පුද්ගලයෙකුට ආරෝපණය කරනවා ඒ ගුණය. අරියං චිත්තං යස්සසෝ අරිය චිත්තෝ. ආර්ය වූ උතුම් වූ සිතක් ඇත්තේ යමෙකුටද? ඒකෙනා අරිය චිත්ත කියලා හඳුනනවා. ඊට පස්සේ ඒකෙන් අදහස් කරන්නේ පුද්ගලයෙක් ගැන. ඊට පස්සේ ඒක වර්ණගෙන්න ඕන පුල්ලිංග පදයක් විදියට. අරිය චිත්තෝ ඒ විදියට. එහෙම නැත්නම් අරිය චිත්තං කියලා නේ නම ලියන්න වෙන්නේ. එහෙම නෙවෙයි. එතන සිත කියන අර්ථයෙන් නෙවෙයි මෙතන අර්ථය. ඒ සිත ඇති කෙනා කියන අර්ථය. පැහැදිලි නේද? සිත ඇති තැනැත්තා. යස්ස සෝ කියලායි අපි පදේ ගන්නෙ. සෝ කියපහම පුල්ලිංග පදයක්. අරියං චිත්තං යස්ස සෝ අරිය චිත්තෝ. හරි. විසඳුණා නේද ප්‍රශ්නේ? තව තියෙනවද? ගණ පිටුණා කියන්නේ. ඒකේ ඔය ඒවගෙන අපි අර ගාථා ගැන කතා කරන වෙලාවට කියන්න මම කියන්න විස්තරي. ඉතින් ඒ ගණ 8ක් ගැන විස්තර කරනවා ගාථා වලට සම්බන්ධව. ඒකෙදි ගණ 4ක් කියනවා. ඒ 4 අසුබයි කියලා. ඉතින් ඔය ඇත්තටම බුද්ධ දේශනාවේ තියෙන දේවල් නෙමෙයි. සංස්කෘත භාෂාව හරහා ආපු දේවල් ටිකක් ඔය මේ ඡන්දස් කියන කතාව. හැබැයි ඒක ඉතින් අපිට කියන්න බෑ මේ ඒ වගේ හැම දෙයක් නැම කියන කතාව කියන්න බෑ. මොකද මේ වේදය වුණත් ඔක්කොම වැරදි නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ අංග ලක්ෂණ සම්බන්ධ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා කියලා බ්‍රාහ්මණයෝ කිව්වනේ. ඉතින් ඒක ගැන කියවෙනවා මේ වේදේට ඒ සමහර කාරණා ඇතුළත් උනේම දෙවිවරු එහෙම ඊට කාලෙකට කලින් ඇවිල්ලා මේ බුද්ධ කෝලාහලයි කියලා තියෙනවානේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ වගේ ලක්ෂණ තියෙන කෙනෙක් කියන මිනිසින්ට දැනෙන්න හරිනවා කියනවා. ඉතින් ඒ ඔස්සේ තමයි ඒ අය හඳුනාගන්නේ බුදුරජාණන් වහන්සේ තමයි මේ කියලා. නැත්තම් බුදු කෙනෙක් වඳුරගන්න බෑනේ. මොකද ඒ කාලේ වෙද්දි බුද්ධ කියලා හඳුනාගත්තු ගොඩ දෙනෙක් හිටියා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ කවුද කියලා කට්ටිය හඳුනාගන්න බෑනේ නැත්තම්. ඒකට ඒ නිසා තමයි ඒ කාලේ වෙද්දි ඒක ධර්මතාවක් විදියටම බුදු කෙනෙක්ව හඳුනා ගැනීමේ ලක්ෂණ ටික ලෝකේ ප්‍රකට වෙනවා කියනවා. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් වල යම් දැන් ඒකේ ඇත්තක් තියෙනවා කොහොමත් එහෙම නෙවෙයි. දැන් වේදේ තියෙන ඇතැම් මේ වගේ යම් ඇත්තක් තියෙන්න පුළුවන්. ඒක ඔක්කොම ඇත්ත කියන එක නෙවෙයි. ඉතින් ඒක නිසා දැන් ඔය අර කියන්නේ වැත්තේවි ස්වාමීන් වහන්සේ ලියපු මුල්ම ගාථාවක් බලලා ඊට පස්සේ රාහුල ස්වාමීන් වහන්සේ කිව්වා කියනවානේ මේක ලියපු කෙනාට රටින් පිටවහල් වෙන්න කියලා. සෙත්සිරි දෙන මහ ගාථාව මම හිතන්නේ. මට මතක නැහැ හරියටම. කොහොම හරි නෑ මොකද්ද මට ගාථා මතකනේ. මම හරි ඒකෙදි ඒ බල්ලා කියලා තියෙන්නේ ඒක ඒ පිටුවල තියෙන ඝන යනු අකුරු යනු තමයි කියලා තියෙන්නේ. මේක මේ ලියලා තියෙන රටාවනුව රටින් පිටුහල් වෙන්න වෙනවා කියලා. ඇත්තටම චීනෙට ගියා කියලා නේ කියන්නේ. චීනෙදි තමයි අපවත් වුණාද බැලුවත්
කියන්නේ.
ඒත් එන්නේ
ඒ රාහුල්තනන්ගේ ගෝලයා නේද?
රාහුල්තනන්ගේ ගෝලයා.
ගෝලයා.
ඒකට විදාගම මෛත්‍රී සංඝහස තමයි ගුරුවරයා.
පිටුහල් කරලද නිකම්
ගියා. පිටුහල් වීම නෙවෙයි නිකම්ම ගියා.
පිටුහල්
කිරීම නෙවෙයි නිකම්. කැමැත්තෙන් යන්නේ මං හිතා. සිවුරු ඇරලා ගියා වගේ කතාව තමයි මට මතක.
ආ රජ්මානේ
කොටන ගෝලයා. ඕක හිමි
ඉන්න සිවුරු වෙනවා. මහා වැලි බිනින්දා වරණ ළඟට කවේ කියලා දෙන්නේ වැටෙන කිමිද? ඒ රාජතුමා දරුවෙක් විදියට හදාගත්ත කියන්නේ.
ඒ රාහුල ස්වාමීන් වහන්සේ නේද? මතක තියෙනවා රාහුල ස්වාමීන් වහන්සේ.
සාමුදුරන්ට කවි කියන්නේ මොකක්ද?
කවි ලියන්නද? හොඳ නෑ කියලා පේන්නේ. ලියන්න හිතනද කවියක්වත්?
නෑ.
ඒ වගේ නම් පරාජිකා වෙන්නත් පුළුවන්.
ඒ පැත්තේදී පරාජිකා වෙන්නත්
පුළුවන්. විද්‍යාමය ප්‍රයෝගය යටතට යන්නේ.
ඒවත් වෙන්නේ නැති මේ.
ඒ වගේදිත් ඔය ක්‍රමයටම තමයි ගන්නෙ. ඔය ඝන පිහිටුවීම තමයි ඒකෙත් කරන්නේ. වස් කවි සෙත් කවි කියන හැම එකෙම මේ දේ කරන්නේ. දැන් ඔය නවීන සන්නාසිරුණත් ඔය හදලා තියෙන ගාථා තියෙනවා. ඒවත් ඔය බලලා තමයි හදන්නේ. يعني අසුබ ආකාරයට හදන්නේ. ඒ නිසා තමයි දැන් ඇත්තටම මේ වගේ මම දන්න සුදුීමක් තියෙනවා. මාත් අඳුරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ටිකක් ඔය વિશે දන්නවා. ඒ සන්නාසේ කරලා බලලා තිබුණා නේ කලින්. එක දවසක් යද්දි බල්ලෙක් හපන්න ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ එදායි අයිතිකාරයාට කියලා මේ බල්ලව බැඳ ගන්න කියලා. කොහොම දවස් 3ක් විතර බල්ලා ඒත් මේ ඉතින් බල්ලා හපන්න එනවා. ඊට පස්සේ එක දවසක් මේක බලන්නත් එක වස් කවියක් කියලා. එදා ගිහින් ආපහු එද්දි මේ බල්ලව ළිඳෙන් ගොඩ ගන්නවලු. බල්ලා ළිඳට වැටිලා. මැරිලා. මේක හම්බෙන් වුණා කියලා ඉතින් හිතන්නව බෑ. ඉතින් ඒක වෙන්න පුළුවන්. හම්බෙන් වෙන්න පුළුවන්. කොහොම හෝ මේ වස් කවි සම්බන්ධව එහෙම දේවල් තියෙනවා. ඉතින් ගොඩක් ප්‍රකට දේවල් තියෙනවා. හොඳටම තහවුරු වෙන ලංකාවේ උන පරණ සිදුවීම් දැනටත් වෙන සමහර දේවල්. ඒක නිසා ඒ වගේ ඉතින් යම් ශක්ති විශේෂයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ අකුරු කියන ක්‍රමෙත් එක්ක. ඒක නිසා ඉතින් ඔය මන්ත්‍ර කියන්නේත් ඒ වගේම තමයි. යంత్ర මන්ත්‍ර කියන්නේත් ඉතින් ඒ අකුරු කියන රටාවන්ව තමයි ඒකේ බලේ මේවා කරනවා කියලා කියන්නේ. ඒ නිසා ඉතින් ඒ ගාථා බඳින ක්‍රමයේ ගැන පාලි භාෂාවේදී උගන්වනවා මේ ක්‍රමයට මේවා කරන්න ඕන මේ විදියට ඒකේ ඒ සුබ ආකාරයට තියෙන මේ විදියට මේවා කරන්න ඕන කියලා. ඉතින් ඒක අපි ටිකක් දැනගෙන ඉන්න එක.
සුබ විදියට කිව්වමත් ඒක ප්‍රතිඵලයේ විදිහට
ලැබෙනවා. තියෙනවා කියලා තමයි ඉතින්
කියන්නේ. අයවට යන්ත්‍ර
ආශිර්වාද.
යන්ත්‍ර
ආශිර්වාද. සෙත් කවි කියලා කියන්නේ ඒ යහපත් පැත්තට හදපු එක. සෙත් ගාථා කියලා කියන්නේ සාමාන්‍ය වන්දනා ගාථාවකදී නම් ඔක බලපාන්නේ නැහැ කියලා කියන්නේ. විශේෂයෙන් කෙනෙකුට ආශිර්වාද කරන්න අපි හදනවා නම් ගාථාවක් ඒකට ඕක බලපානවා.
තුන්දෝ
යම් ඒ වගේ ඉතින් ඇත්තක් තියෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒවා අපි
අරගෙන ආවස්සක්
කරන ඕක සම්පූර්ණ කෙනෙකුට හානි වෙන විදියට කියන්න පුළුවන්.
ඒකවල කරන්නේ
හොඳ නැති දේවල් කරන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා. ඉතින් කොහොම හෝ ඉතින් ඒ අපි ඉතින් ඒවා දැනගෙන ඉතින් අපි අර කාට හරි ආශිර්වාදයක් කරනවා නම් ඉතින් කමන්නේ. ඉතින් අපි දන්න දැනුමින් ගාතාවක් හදලා මේක ඉතින් තමයි කුසලයක් නේ අඩුම. ඉතින් ඒකේ යහපත කෙසේ වෙතත් තමන්ගේ කුසල් හිත තියෙනම් තමන්ට කුසලයක් වෙනවා. අපි ගාතාවක් කුසල් ඉතින් හැදුවා කියමුකෝ. දොස් තමන්ට කුසලයක් එනවා. ඒක කියද්දිත් කුසලයන්නේ. ඉතින් ඒ කුසල් හිතේ ශක්තියෙන් අපිට ඒ මෛත්‍රී සිත ආදී ශක්තිය නිසා ඒකේ යහපත් විපාක ලැබෙනවා. ඒක කොහොමත් අනිවාර්යම වෙනවා. ඉතින් ඒ වචනවල හෝ මේ ශාස්ත්‍රීය ශක්තිය කෙසේ වෙතත් ඒක ඉතින් අපිට හරියටම කියන්න බෑ. ඉතින් ඒක යම් ඇත්තක් ඇති කියලා පැත්තක් පේනවා. ඉතින් ඒක නිසා ඉතින් අපි ඒවා පස්සේ දැනගමු ඒවා ගැන විස්තර. මේ ටික ටිකක් හොඳට කරලා තියන්න. එතකොට ඒ ගාථා ගැන කතා කරන වෙලාවෙදී ගොඩක් ලේසි. ඒවා හදන විදිය ගැන ඒ විස්තරේ මම කියලා දෙන්නම්. හදන ක්‍රමයේ ඒකට හැබැයි ටිකක් දැනීම තව ටිකක් එන්න ඕන. දැන්ම මදි. තව ටිකක් ඉස්සරහට ගියපුවාම ඊට පස්සේ අපිට මම පුළුවන්. දැන් මගේ අදහසක් ආවා මේ යෝජනාවක්. මෙතනදී මේ නපුංසක ලිංග කොටසත් ඉවරුණාම අර නාම විභාගය කියලා පටන් ගන්නවානේ කොටස. ඊට කලින් මේ සර්වනාම එහෙම පටන් ගන්න කලින් වෙන පොතකින් තව ටිකක් අභ්‍යාස ටිකක් වැඩිපුර කරන්න. පොතේදී කතා කරගෙන යන්න එක දවසක් විතර දාගන්න. මොකද කියන්නේ? මොකද ටිකක් මේවා හුරු වෙන්න ඕන නිසා තන් සමහර විට අර පිරිසකට අමාරු වෙන්න පුළුවන් ඒ නිසා හැමෝටම ඉතින් ටිකක් උදව්වක් කෙරෙන්න ඕන නිසා පුළුවන් කෙනාට කොහොමත් ඉතින් එච්චර ගැටලුවක් නැහැ නේ කලින් බල්ලා තියෙන කෙනාට ඉතින් එක දවසක් ඒක තමන්ගේ දැනුම තව ටිකක් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ නේ නේද ඒ නිසා ඉතින් අර ටිකක් හුරු අඩු කාට හරි තියෙනවා නම් ඒ කෙනාට උපකාරයක් ඒ නිසා අපි එහෙම පොඩ්ඩක් බලමු එක දවසක් විතර නේද කමන්නේ තියෙන්නේ නැද පිරිවෙන් පොත වගේ කාට හරි හොයා ගන්න පුළුවන් නම් පිරිවෙන් පළවෙනි පොත වගේ
එකයි මේ දේ
එකයි තියෙන්නේ බලමු අපි එකකින් එකක් හරි ඒක අරන් ඉමින් අපි කතා කරමු බලමු ගාතාවක් මම මේවා කරන් ආවා ඒක වෙලාව මදි දැන් අපි අදට නවත්තමු එහෙමනම් වෙන මොන හරි ගැටලු තියෙනවා නම් ඊළඟ දවසේ තව දැන් මේ භාෂාව සම්බන්ධ හරි එහෙම අරගෙන ඉන්නේ හොඳයි දැන් අරයස්මාර වචනයක් හරි අහපු එක නිසානේ අපි ඒ ටිකක් දැනගත්තේ අර රේ කියන කොටස එකතු වෙන නිසා ඒකෙන් බහුවචන පදේ හැදෙනවා කියලා. ඉතින් ඒ වගේ ටිකක් අර හොයන එක හොඳයි. බුද්ධ දේශනාවේ තියෙන ක්‍රියාපදයක් බලලා දැන් මේක අපිට කියලා දුන්නේ නැහැ නේ කියලා. එහෙම බලන එක හොඳයි. හැබැයි ක්‍රියාපද ඔක්කොම තාම කතා කරෙන්නේ නැහැ. ක්‍රියාපදවල විස්තරය ඉන්නේ දෙවෙනි පොතේදී. ඒ තව හැදෙන ක්‍රියාපද ටිකක් තියෙනවා. මෙසේ වන්නේ නම් කියලා එය එයුම් ඒ විදිහට හැදෙන පචෙය පචෙයුම් පචෙයාති පචෙයාත පචෙයාමි පචෙයාම ওই විදිහට හැදෙන පද ටිකක් තියෙනවා. ඒවා බහුලව යෙදෙනවා බුද්ධ දේශනාවේ. ඒ වුණාට ඒක මේ පොතේ කතා කරන්නේ නැහැ. දෙවෙනි පොතේ කතා කරන්නේ. එතකොට ඒවා ඉතින් බුද්ධ දේශනාවේ අහුණාට දැම්ම ඒවා ගැන කලබල වෙන්න ඕනේ නැහැ.
අපි ඒ වගේ
නේද පචෙය පිසින්නේ නම් ඒ අර්ථයක් තියෙනවා පිසි කියන අර්ථයක් තියෙනවා පිසින්නේ නම් පිසි කියන අර්ථය තියෙනවා එතකොට ඒකත් එක ගොඩාක් කියලාට සචේ පදේ යෙදෙනවා සචේ යදි ඒ කියන පදේ ගොඩාක් කියලාට යෙදෙනවා ඒ ක්‍රියාපදත් එක්ක හරි අපි ඒවා පස්සේ කතා කරමු දැනට මේ කරපු ටික ටිකක් උනන්දුවෙන් වැඩිපුර බලලා ඉන්න පුළුවන් නම් තමන්ට ඉතින් ගොඩක් හොඳයි නේද මට නම් ඉතින් වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මටත් අර පහසුවක් තියෙනවා හැමෝම හොඳට බලලා තියෙනවා. ඉතින් වෙලාව ඉතිරි වෙනවා. අපිට මෙච්චර වෙලා යන්නේ. බලපු ගමන් ඉක්මනට උත්තරේ කියාගෙන යනවා. ඉතින් මං අහන්නෙත් නැහැ මේකේ විභක්ති මොනවද එහෙම කියලා. ඒ නිසා ඉතින් අපිට ඒ කාර්ය ටිකක් වැඩිපුර යනවා. අපි ටිකක් බලලා අඩුයි නං. ඒක නිසා වාක්‍යයක් කියන්න අපි හිමීට හිත හිත කියනවට වඩා ඉක්මනට කියාගෙන යන්න පුළුවන් නම්. ඉතින් කාලේ මීට වඩා භාගයකට වඩා ඉතිරි වෙනවා. ඒ නිසා අපිට මේ වෙලාවේ තව මොනවා හෝ කොහොමත් අපි එක දවසේ අභ්‍යාස 4-5 කරන්න කොහොමත් මම යන්නේ නැහැ. ඉතින් ඒ කරන ටික කාලේ ඉතිරි වුණොත් තව වැඩි දුර ඒ අභ්‍යාසෙම තව ටිකක් කතා කරන්න හිතලා හරි වාක්‍ය කීපයක් අරන් කතා කරන්න අදහස තියෙනවා. ඉතින් දවසකට මේකේ අභ්‍යාස දෙකක් විතර ගියාට ඉතින් එච්චර බරක් නොවන නිසා තමයි අභ්‍යාස දෙකක් විතර කතා කරගෙන යන්නේ. එනිසා ඉතින් පොඩ්ඩක් උනන්දු වෙනා නේද? ඉතින් බලාගෙන ඉමු. හොඳයි එහෙනම්.